සියලු දෙනාටම තිරුවන් සරණයි. අපි මේ වෙලාවේ යොදාගෙන තියෙන්නේ කාලසටහන හැටියට ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලක්, නැත්නම් අපි සාමාන්‍ය විදිහට කරන ධර්ම සාකච්ඡාවක්. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. ඒ අනුව මම කරගෙන යනවා. නමුත් කාට හරි අතරමඟදී ප්‍රශ්න නගන්න නැත්නම් අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් මතක් කරන්ඩ මේ මයික් එක අරගෙන ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ යන්නේ මෙහෙමයි. ධ්‍යාන සමාධියකට පත්න වී උපචාර සමාධියෙන් විදර්ශනාට යොමු වන්නේ කෙසේද? විදර්ශනාට යොමු විට සුදුසු ප්‍රමාණයට උපචාර සමාධිය බලවත් වී ඇති බව දැනගන්නේ කෙසේද? අපගේ අනුකම්පාවෙන් මේ ගැන පැහැදිලි කර දෙන සේක්වා. මේක ඇත්තටම කියනවා නම් ඒ සාමාන්‍ය පිටු 500ක විතර පොතකින් මේක විස්තර කරන්න පුළුවන්. විස්තර වෙලා තියෙනවා. නමුත් ලේසි උත්තරයක් තියෙනවා. මේ සමාධි කියන වචනේ වෙනුවට සමාධියට ආසන්න කාරණා වෙන සතිය කියන වචනේ ගන්න. ඒකට ප්‍රශ්නයක් එන්නේ නැහැ මෙතන. සතිය දිනු වෙනකොට සතිය සමාධියත් හදා ගන්නවා. විදර්ශනාවට යනවනම් ඒ සතිය තියෙනකොට විදර්ශනාවට යන්නේ. එයා උපචාර සමාධි මට්ටමට ආවට පස්සේ තමයි යන්නේ. ඒ නිසා සමාධිය පැත්තෙන් ප්‍රශ්න උත්තර දෙන්න ගත්තොත් අපි විශාල මූලධර්ම ප්‍රශ්න රාශියකට මැදි වෙනවා. නමුත් සතිය සමාධියට ආසන්න කාරණා වෙන සතිය සතිය තුලින් ප්‍රශ්න දෙය බැලුවොත් සතිය තීන්දුව කරයි විපස්සනාවද සමතේද? විපස්සනාවට යනවනම් කොච්චර සමාධිය අවශ්‍යද? ඒ අවශ්‍ය ප්‍රමාණය හදාගත්තට පස්සේ තමයි ආ විදර්ශනාවට යන්නේ. ඒ නිසා ඒකයි යෝගාවචරයට බරක් වෙන්නේ. ඒ නිසා කරුණා කරලා තමන් වැඩ කරන්නේ සතිපට්ඨානය සඳහායි කියලා මතක තියාගන්න. ඉතින් ඒක මුලින්ම මම හිතන්නේ මේ රිට්‍රීට් එකේ විතර හතර සැරයක් මම මේ වෙනකොට කියලා තියෙනවා. ඒ වුණත් අර තාම සමාධියට කෑදරකමක් තියෙනවා. ජීවිත කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක අහන එක සාධාරණයි, මතක් කළ දෙන එක සාධාරණයි. මොකද අපිට තත්වගත කරලා තියෙන්නේ මෙහෙම තමයි. අනිත් එක සමාජයේ බොහොම සුවයලවන සුළුයි. ඒක නිසා හැම කෙනාම සමාජය ගැන කතා කරනවා. මේ දන්න දෙමලයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. නිකන් හදාගත්ත හිතේ ඉතින් හදාගත්ත මොකක්ද එකක්. ඒ නිසා දැන් සත්‍ය කියන්නේ ඒ වගේ තමයි. සත්‍ය කියන්නේ මේ අල්ලලා පෙන්නන්න පුළුවන්, දිගපල්ල මයින්න පුළුවන් කන්නේ නෙවෙයි. ඒ නිසා සමාධියට ආසන්න කාරණාව සතිය කියලා හිතාගන්න. සතිය තියෙනවා සමාධිය වැඩෙනවා. එතකොට මේ සතිය අපිට වැඩ තුනක් කරලා දෙනවා. එකක් සමතද විපස්සනාවද කියලා දෙක තෝරලා දෙනවා. විපස්සනාවට යනවනම් අවශ්‍ය සමාධියත් එයාම හදලා දෙනවා. තුන ඒ සතිපට්ඨානයේ තියෙන ඉතුරු ආනිසංස හතම සත්තානම් විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කම ආදී සියලු දේයම කරලා දෙනවා. ඒ නිසා සතිය සතික්ව අහම් බික්කවේ සබ්බත්තිකං වදාම කියලා සරුවච්චන්සේ දේශනා කරනවා. මහණනි සතිය සියල්ලමයි මම කියෙමේ. සියලු තන්නේ අපක්ෂාවිය යුක්තක් කියලා ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න එක ඔය power of mindfulness කියන පොතේ මුල් පිටු දෙක කියවනවා නම් ওই ටික ඔක්කොම අහුවෙනවා. ඒ නිසා මේක මේ අකල්පමේ වෙනසක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ චෛසික ධර්ම කොච්චරක් අවිල්ල තියෙනවද කොච්චරක් නැද්ද කියලා. ඒක සඳහා ලේසි වැඩේ මූලධර්ම ප්‍රශ්නෙට මූලධර්මෙ උත්තර දෙන්න. සතිය ඉස්සර කරන යනකොට අහන්න දෙයක් නැහැ. අනිත්‍ය වූ දුක, වෙනස් වීමෙන් නැති වෙන දුක පහදා දෙන්න. මේක පහදන්න අමාරුයි. මේක අදහන්න වෙන්නේ මොකද ආර්ය විවහරේ ආර්යනාංශලගේ භාෂාවේ යමක් වෙනස් වෙනවා නම් ඒක තමයි දුක කියන්නේ. ඒක නිකන් පිළිගත යුතු සමීකරණයක් එච්චරයි. මොකද ඉසුබුලන්ඩොත් ස්පාසු දෙන්නවත් දෙන්න නැතුව යමක් පෙරලෙනවා නම්, පෙළෙනවා නම්, තැවෙනවා නම් ඒක තමයි දුක කියන්නේ. ඒ නිසා යමක් වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙන දේ දුකයි කියන එක කෝඩඩ් ලැන්ග්වේජ් එකක්. ආර්යනාචල කතා කරන මේ භාෂාවෙන් නිසා අපි ඒක පටන් ගන්නකොට පිළි අරගන්න එක විතරයි තියෙන්නේ. පැහැදීම සිදු වෙන්නේ සංකත සම්තති ලක්ෂණයේ ඉඳලා සාමාන්‍ය ලක්ෂණයට මාරු වෙනකොට. ඒක ඉතින් භාවනාවෙන් පසුබිම භාවනාවෙන් අවශ්‍ය ප්‍රත්‍යක්ෂ ඥානයත් එක තමයි සිදුවෙන්නේ. එතකන් අපි කොච්චර එක මේ මූල ධර්ම වශයෙන් විස්තර කළත් තේරෙන්න පුළුවන් නොතේරෙන්න පුළුවන්. හැබැයි මහසිසාරද සෝවාන්සේගේ පොත පරිවර්තනයකට උන්වහන්සේ පරිච්ඡේද ගණන් ලියලා තිනවා. සාමාන්‍ය මනසකට තේරුම් කළ දෙන්න යමක් වෙනස් වෙනවා නම් ඒක පෙළන සුළුයි. ඒක තවන සුළුයි. අනේකට තමයි දුක කියන්නේ. නිසා ස්ථිර කිය දෙයක් තියෙනවා නම් ඒක විතරයි ආර්ය ව්‍යවහාරේ සැපක් විදියට බාරගන්නේ. එහෙම දෙයක් නැති නිසා ලෝකෙම දුකක පිහිටලා තියෙනවා කියන එක සත්වඥාන්සේ දේශනා කළා තියෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අනුව භාවනානු යෝගී යෝගාවචරයේ ෂඩින්ද්‍රයන්ට හමුවන අරමුණු කෙරෙහි ගැටීමක් ඇති නොවන ලෙස සිටිය යුත්තේ කෙසේද? ඒකට ඔය ඉස්සලා කියප එක සම්බන්ධ කරලා තියෙනවා. අපිට යටින් තමන තරහ අරමුණක් හමු විට අපි හිතමු බලුකුණක්, අසුචි ටිකක්, ගැරඬිකුණක් වගේ දෙයක් දැක්ක නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සයා දැකපම ඔක්කොම තරහ යන දේවල්නේ. ඒ තරහ දකින්නකොටම ඒ දේ තරහක් නැහැ. ඒ දේ අල්ලපු ගෙදර මිනිස්සයා ඒ මිනිස්සයාගේ මහත්ය දකින්නට එයාට තරහ යන්නේ නැහැ, මට තරහ ගියා. අල්ලපුගේ එක තරහ යන්නේ අල්ලපුගේ එක්කරන විතරයි. ඒ ගෙදර මිනිස්සුන්ට තරහ යන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිස්සයාගේ තරහ තියෙනවා නම් ඒ ගෙදර මිනිස්සුන්ට තරහ යන්නේ නැහැ. එහෙම ගන්නෑ මේ බලන කෙනා ළඟ තන තරහ තියෙයි. නමුත් ඒ තරහ අල්ල ගන්න ඕන එකක් ඒ අල්ලපු ගෙදර මනුස්සයගෝ බලුකුණක හෝ අසුචියක හෝ ගැරඬි කුණක රූප කලාප වර්ගයක් තියෙනවා. ඒකේ සටහන් සහ ආකාර කියලා දෙකක් තියෙනවා. ඒ සටහන සහ ආකාරයේ ඇහි වැටෙන්නේ ඒක නෙවෙයි ඒකේ පිළිබිබුවක්. ඒකත් හොඳට මතක තියාගන්න ඇහැට වැටෙන්නේ උඩු යටිකුරු කරලා. මොකද වම් ඇහෙන් සංඥාව යන්නේ දකුණු මොළයට. දකුණෙන් එන එක වමට යන්නේ ස්නායු දෙක හරස් වෙලා තියෙන්නේ ප්‍රතිබිම්බ වැටෙන්නේ තුඩු යටු කර කරලා. ඒ නිසා මේ අනිත් පැත්ත හරලා බලන එකම විකාරයක්. දැන් මේ දකින්නේම විකාරයක්. ඔය කණ්ණාඩි කාර හොඳටම දන්නවා දෙල්ලම. ඒගොල්ලෝ ඇඳලා තියාගෙන ඉනවා මේ ප්‍රතිබිම්බේ උඩු යටු කරලා පෙන්නන්නේ අනිත් පැත්ත හරවලා බලන්නේ. ඉතින් ඒක ඇත්ත වෙලා අපිට තියෙන්නේ. ඒක ඇත්ත වෙලා තියෙන්නේ. නමුත් ඒ දකින්න ප්‍රතිබිම්බේ කොහොමඩක්වත් ඇති දෙ පේන්නේ. වෙන්නේ ඒකේ ඡායාව. ඒ ඡායාවක් එනකොටම අපි මේක මනාපමනාප පහල කරනවා. ඒක හිතලා කියලා වෙන එකක් නෙමෙයි, ස්වභාවයෙන් වෙන එකක්. ඒ කියන්නේ පිත්තල කෑල්ලකට තට්ටු කරපුවාමයි, යකඩ කෑල්ලකට තට්ටු කරපුවාමයි, ඇලුමිනියම් කෑල්ලකට තට්ටු කරපුවාම නගන ශබ්ද තුනයි. ඒකේ ආවේනික ලක්ෂණයක්. ඒ වගේ අපි ළඟ තියෙනවා ඒවට කියනවා අත්‍යන්ත ලක්ෂණ කියලා. ලකුණු වගේ ඇති වෙනවා. සමහර කෙනෙකුට තරහ යනවා, සමහර කෙනෙකුට මනාප වෙනවා. ඒ වස්තුවේ තියෙන දෙයක් නෙමෙයි. අපි තත්ත්වගත වෙලා තියෙන හැටි. අන්න ඒක දැක්කනම් ඒ දකින ආකල්පය මනාපමනාප දෙක අනිච්ඡං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං කියන එකයි බුදුහාමරෝ පෙන්නලා දෙන්නේ. ඒක බොහෝ වෙනස් වෙන සුළු එකක්. ඒක නිකන් වාෂ්පීකරණ වෙන එකක්. අපි දක්කන ආකල්පය වෙනස් වෙන්න පුළුවන්. අපිට එපා වෙන්නේ මනස ටික වෙලාගේ හොඳ වෙන්න ඉඩ තියෙනවා. හොඳ කෙනා නරක වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙනස් වෙන සුළුයි, ක්ෂය වෙන සුළුයි, වැය වෙන සුළුයි. මොකද මේ පිළිඹුවක් දැකලා මේ කතා කරන්නේ. වෙන විදිහකට දැක්කට කියනවා නාසිස්සම වගේ ඒ නාසිස්ස වතුරට බහැලා බලනකොට මේ එයාගේම ඡායාව පේන වතුරේ. ඉතින් ආට පේන්නේ දේව පුත්‍රෙක් වගේ. ඉතින් ආය සිප වැළඳ ගන්න හදනවා. වැළඳ ගන්න යනකොට දේව පුත්‍ර නැති වෙනවා. ආය සිප වැළඳ ගන්න හදනවා. ආය දේව පුත්‍ර නැති වෙනවා. ඉතින් එතන මොකද මැරෙනකම් මේ වතුරකඩේ මැරිලා තියෙනවා. එයා දන්නේ නැහැ මේ නිකන් ඡායාවක් බලන්නේ කියලා. ආය රිලවෙද්ද දැක්කලු මේ රෑ ලින්දේ තියෙනවා මේ හඳක්. ඉතින් අනික් කියලා තියෙනවා මැෂින බඩුවක් තියෙනවා ඇතුළට වරින් කියලා. ඉතින් අන්තිම එකෙක් එකෙන් අතේ එල්ලිලා ඇවිල්ලා අඩිය මේක අත දානකොට නැති වුණා. ඉතින් උඩ ඉන්න ටික සේරම අරුවට බැලලා අතහැරලා දැම්මා. කොහොම කතාවක් තියෙනවා. ඒ උන්ට පේන්නේ ඒක ඇත්ත වගේ තමයි. ඒ උට නෙමෙයි අපිටත් පේන්නේ එහෙම තමයි. ඉතින් ඒ නිසා අපි අර පේන රූපේ කෝක වෙතත් රූපේ කෙරෙහි අපි ඇති කරන මනාපමනාප දෙක හඳුනන්නේ ප්‍රධාන වශයෙන් හඳුනන්නේ හැඳුනුවොත් ඒක බොහොම ලේසි කියනවා. ඒක අනිත්‍යයි විපරිණාමයි පටිච්ච සමුප්පන්නයි. පරිච්ඡම්බ ගැන මේ රූපේ දැකපු නිසා ඇති වෙච්ච එකක් මිසක හිතේ ස්වභාවයෙන් ස්ථිරව තියෙන දෙකුත් නෙවෙයි. මේ රූපේට ආවෙනක දෙකුත් නෙවෙයි. දෙක ගැටීමෙන් ඇති වෙන්නේ. අන්නේ ඇති වෙන මේ මනාපමනාප දිහා අනිච්ඡං හේතු පටිච්ච සමුප්පන්නං කය ධම්මං වාය ධම්මං කියලා කල්පනා කරනවා නම් ඒතං සන්තං ඒතං බණිතං යද්දං උපේක්ඛා. මීට වැඩිය හොඳයි උපේක්ෂාව කියලා. වෙනස් වෙන සුළු දේවල් අල්ලගත්තොත් බොහොම ඉක්මනට Taman තැලෙනවා. සැලෙනවා, දුකටපත් වෙන නිසා උපේක්ෂා වෙන්න ඕනෑ කිය. ඒ රූප මොනම දෙයක් දැක්කත් ඒත් එක්කම පහළ වෙන මනාපමනාපේ දැකීමයි මෙතන ඇත්ත දැකීම වෙන්නේ. එහෙම නැත්නම් අපි දකින්නේ මේ හිතේ තත්ත්වගත වෙලා පෙන්නන හිත පෙන්නන මායාවක් විතරයි. ඉතින් මේක මේ කනේ නාසයේ දිවේ කයේ හැම තැනකම සිද්ධ වෙන්නේ. ඒ අටවලා තිබ්බ තාලෙට එයා වැඩ කරනවා. නමුත් ඒක වැඩ කරලා තියෙන එකම ක්‍රමයක නෙමෙයි, ගොඩාක් ක්‍රම තියෙනවා. අපි දැන් යන්නේ අපේ මන අපිට අපේ රුචියට අපේ හැදියාව අනුව එකම රැල් එකම පතේක. ඒ නිසා අපි ඉන්නේ මේ එකම විදිහක දුක්කොක්යක් විදිමින්. මේක වෙනස් කරලා බලුවා නම් වෙනස් කරන්න තියෙන්නේ අපි ඒකේ දක්වන ආකල්ප විශේෂයි ආකල්ප වල තියෙන අනිත්‍යත්වය මේ පෙළෙන ගතිය තවන ගතිය දකිනවනම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූප දැකීමේ යාන්ත්‍රණය දැකීම මනුස්ස හිත කරන්න පුළුවන් හුක්ක්ම සැපයලවන සුළු දෙයක් මේ රූපයක් දකිනකොට මොකද වෙන්නේ කියලා බලන එක ඒක ඔය ස්නායු විද්‍යාවේ දැන් හුක්ක් හොයන හොයන්නේ මොකද ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා දැකීම සම්බන්ධ මොලේ අදාළ කොටස් ටික අඳුරගන්න තියෙනවා ඉස්සර තිබුණ එක තැනක් කියලා දැන් කියනවා 18 පොලකට වැඩිය තියෙනවායි කියලා දැකීමේදී ක්‍රියාත්මක වෙන ස්ථාන ඒ ස්ථාන එකක් ඇඩුණොත් තව තැනකින් ඒ වැඩි කරලා මේ දකින්නකොටම රූපයක් ඒ රූපේ අසවලා කියලා හඳුනා ගැනීමේ ක්‍රියාවලිය පුළුවන් තරම් පතුරු ගහලා පෙන්නනවා දැන් පෙන්නලා කියනවා මෙතන කොතනද අපිට පාලනය කරන්න පුළුවන් වෙන්නේ කියලා රූපයක් දැකලා චිත්තක්ෂණ මෙච්චර ගාණක් යනවා මේක සද්දයක් නෙවෙයි කියලා දැනගන්න ගඳක් නෙවෙයි කියලා දැනගන්න රසක් නෙවෙයි කියලා දැනගන්න මේ ඇහැ කියලා දැනගන්න ඊට පස්සේ මේ දැකපු දේ ප්‍රියද අප්‍රියද කියලා විනිශ්චය කරන්න සාමාන්‍ය චිත්ත වීජයක සඳහන් කරන්නේ අභිධර්මයේ කියන විදිහට පංචද්වාරාවජ්ජන නැහැ භවංග උපච්ඡේ භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරාවජ්ජන සම්පටිච්චන සම්තිරණ ඕනේ සම්තිරණ අවස්ථාව වෙනකොට අඩු ගන්න චිත්තක්ෂණ හතරක් ගිහිල්ලා සම්තිරණේ වෙනකොට ඒ රූපෙම හතර සැරයක් පෙනිපෙනී නැති වෙලා ගිහිල්ලා අපිට පෙනෙන එක දිගටම තිබුණා වගේ සම්තිරණේ පස්සේ ව්‍යවස්ථාපණය කරන උත්පණය කරන්නේ මෙයා අසවලා මෙයා හතුරා මෙයා මිතුරා මෙයා සුබ දර්ශනයක් මේක නිල් පාට මේක කහ පාට කියලා තීන්දුව කරන්නේ පස්වෙනි චිත්තක්ෂණේ එතකම්ම ඇහි සිටින ක්‍රියාවලියට සිංහලෙන් කියන්නේ මම යන්තම් සුද දැක්ක විතරයි ඥානි දෙමිනියති කියන්නේ මම දන්නේ නැහැ කියනවා. සිංහලෙන් කියන්නේ මම සුද දැක්කා. මට දන්නේ නැහැ ඒ ඥානි කෙනෙක්ද පිටිපෙ කෙනෙක්ද දන්නේ නැතිලු. අපේ අම්මා ඉන්නකොට කියනවා පූසෙකුට බත් දාපුවාම ඌ බත් කන්නේ ඇස් දෙක වහගන්නලු. ඕන කෙනෙක් බලන්නේ බත් එකක් දැම්මට පස්සේ පූසා කරන්නේ බත් ගොඩේ එහා කෙළවර ඉඳලා පස්සෙන් පස්සට කාගෙන එනවා මොකද කාටවත් එන්න බැරි වෙන්නේ. අද්ගොඩ ඉඳගෙන ඉඳගෙන එහා කරලා කා ඇද්ද එක වහගෙන කන්නේ ඉතින් ඒක ලියවල ආයසර බෑ බෑපත් විදියට චරස් ගාලා උනවද ඉල්ලනවා ඇව්වට පස්සේ කිව්වොත් එමෙත්තෝ දැන් කයවි කියලා අනේ හත් දවසකින් බතක සුදුක්වත් දැකලා නැහැ කියනවා මොකද ඇද්ද එක වහගෙන ලොකන්නේ ඒ නිසා පූසාවේ අඬහහගා හොගාන්නේ මේ අපිට කියනලු ඔය කට්ටිය කොච්චර කිව්වත් හත් දවසකින් බතක සුදුක්වත් දැකලා නැහැ කියලා කන හැම වෙලාවෙම ඇද්ද එක වහගෙන ලොකන්නේ ඉතින් අපේ සිංහලයේ තියෙන ඒක නිසා වචනයක් මම මේ අන්තං සුද්ධ දැක්කා මම දන්නේ ගෑනුද විඤ්ඤාණය කියලා. ඔය ඒ දවස්වල ඉඳලා තියෙනවා මේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් කැලෙන් එළියට යන්නතු. ඒ සංජ ප්‍රතිපත්තියක් වශයෙන් රජුරවන්ට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ඒ රජුරෝගේ මාලිගාවට වඩම්ම ගන්න. පස්සේ දී හඳුර එහෙමට යටත් වෙන්නේ ඊට පස්සේ රජ්ජුරුව කරලා තියෙන ගෑනුන්ගේ තනපට සීල් කරලා තියෙනවා කිරි දෙන්න බෑ කියලා. දරුවන්ට කිරි දුනොත් මරනවා. අත් දවසක් මේ ගෑනුන්ගේ තනපට තියලා සීල් කරනවා දරුවන්ට කිරි දෙන්න බෑ හාමුදුර එළියට ආවේ නැත්නම් නීතිය ක්‍රියාත්මකයි. ඉතින් පස්සේ මේ දරුවන් කෙරේ අනුකම්පාවෙන් හාමුදුර එළියට එනවා. ඇවිල්ලා මාලිගාවට ගියාට පස්සේ රජ්ජුරුවන්ට සන්තෝෂයි ගිහිල්ලා රජ්ජුරුව වඳින කොටත් මේ දීර්ඝායු වේවා මහරජ කියලා කියනවා. විසුණු වංශයේ වඳින කොට දීර්ඝායු වේවා මහරජා කියලා කියනවා. ඉතින් ඒකල හාමුදුරුවෝ පිටත් වෙලා ඇවිල්ලා තියෙනවා. අර ගෝලයා පිටපසින් ඇවිල්ලා ඔබ වහන්සේ මොනව කරනවද දන්නේ? රජුරෝ වඳින කොටත් දීර්ඝායු වේවා මහරජා කියනවා. දිවිසෙන් ආංශ වඳින කොට අනේ මං සුදක් දැක්කම ඉලකමයි ගෑනිත මිනිහයි කියලා මං දන්නේ. කවුරු වෙන්දද කියලා මං දන්නේ. මම මෙහෙමයි කිව්වේ කියලා. ඒ නිසා ඒ ක්‍රියාවලිය සැලකිලිමත් වුණොත් මේකට කියන්නේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා. ඉතාමත්ම තදින් සත්‍යමත් වුණොත් අපිට පේනවා මේක හොඳට පේන්නේ සක්මනේ ගිහිල්ලා හැරෙන තැන. සක්මන් කරන ගිහිල්ලා හැරෙන තැන පයේ තිබුණ අවධානය ඇහැට ගියාට පස්සේ සුද්ධ පෙනිලා කඩන්න පුළුවන්. දැක්ක දේ මොකද්ද කියලා අඳුනගන්න ඉස්සෙල්ලා ඇහැට හිත ගියා යනකොටම සත්‍යමත් වෙලා ආපහු ඕන්නම් පයට ගන්න පුළුවන් නැත්නම් දැන් රූප දකින්නයි කියලා දැනගන්න පුළුවන්. ඒ දකින්නකොට මැදිහත් වෙන දැන්න සිංහල වචනෙන් කියන්නේ සුද්ද දකින්නවා අපි. එනවා දන්නෙත් නැහැ යනවා දන්නෙත් නැහැ ගෑණියක් දන්නෙත් නැහැ පිරිමියෙක් දන්නේ නැහැ මායමක් පේනවා. සුදක් පේනවා. ආන එතෙන්දි සතිය පිටව ගත්තොත් තාම අඳුරගන්නේ නැහැ. තාම චක්කු විඥානේ දැනගෙන තියෙනවා. සම්තිරණ වොත්තපන වෙලා නැහැ. ඉතින් ඒකට ඕන නම් ආපහු කාය විඥාණයට යන්න පුළුවන් නැත්නම් දකින්න රූපේ බලන්න පුළුවන්. එතකොට ඒ රූපේ කොච්චර මනමන්ද නිමන්දනීය දෙයක් වුණත් අරසා වෙන්න තියෙන ඊට වැඩි. ඒ නිසා ඒක කරන්න තියෙන්නේ මේ එදින්දා මේ සක්ම මේ පරියංකේ සක්මන මුදුවට සත්‍යමත් වෙලා මේ ඉඳුරංගෙන් එකින් එකට පණින තැන්වලදී ඇහෙන් කනට කනින් නාසයට දිවට පයින් හැමතැනකදීම ওই විශාල හුමාරු ASCII වෙන රිලේ රේස් එකදී බැටන් එක මාරු කරනවා වගේ. එක්කෙනෙක් ගිනිපුරේ බැටන් එක අන්චෙක් නාට දීම එරෙන්දි බැටන් එක හැලුනොත් එහෙම අපි දන්නවනේ රිලේකේ දුවන්න බෑනේ. අන්නේ බැටන් එක මාරු වෙන තැනක් තියෙනවා. මේකේ අන්නේ එතන අල්ලන්න පුළුවන් නම් එතෙන්දි තේරෙනවා මේ එක්ක නිවන එක්ක සංසාරේ. මේ දෙක අතරමැද එකක් නෑ. අපි එක්ක නිවනට වැටෙනවා එක්ක සංසාරයට වැටෙනවා. හැබැයි එතන හැමදාම අතිරණයක් තියෙනවා. පුරුද්දට අපි සංසාරෙමයි යල්ලන්නේ. කවදාරි හරියට එතන නැතර කරගත්තොත් මේ පොල් ගහ වලින් කෝච්ච කොයි පැත්තට ධාරවන්නේ කියලා ශන්කිරුවොත් ඒ පැත්තට ඒක දිග යනවා මේ පැත්තට ශන්කිරුවොත් මේ පැත්තට යනවා ඉතින් ඒක වෙනකන් ඉතින් තටමඬ වෙයි ඊගාවෙක ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලැබෙන අරමුණ භාවනායේ ජීන් පිටදී තකිදාක් දොරට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම ත්‍රිලක්ෂණ නැගීම විදර්ශනා භාවනාව වශයෙන් දැනගෙන සිටීමේ වැරදිද ඉෂේනා විදර්ශනාව හේවත් විපස්සනා භාවනා වඩන්නේ කෙසේද යන්න අප කෙරේ අනුකම්පාවේ පහදා දෙන සීක්වා. මේකයි අර පළවෙනි ප්‍රශ්නේ දෙකට මම කියන්නේ මේ වැඩපිළිවෙල සතිය වඩන වැඩපිළිවෙලක් මිසක අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්නවක්වත් සමාධිය ප්‍රඥාව තේරුම් ගන්නවක්වත් අනේකක් නෙවෙයි කියලා හිතන්න. අපි කරන්නේ උප්පරීම සතිය වඩන එකයි සතිය කරන්න දෙන්නේ කරයි. සතිය අනිත්‍යයෙන් අපේ නිවන් දක්වයිද දුකෙන් නිවන් දක්වයිද අනාත්මෙන් නිවන් දක්වයිද කියන්න බෑ. අනිත්‍යං දුක්ඛං අනාත්තං කියන එක කොයි වෙලෙත් කියනවා අපි. කෝපි බිබී ඉන්නකොට කෝපි බිබී වැඩිචම අනිච්චං කියන. වතුර කලයක් වතුර ඇදෙනකොට වතුර කලෙ මිදිච්චම අනිච්චං කියන. ඉතින් අනිච්චං කිව්වට ඕක තුල සුතමේ ඥානෙ දෙදෙන චින්තාමේද භාවනාමේද කියන්න බෑනේ. ඒ නිසා අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්න පුළුවන්. හැබැයි ඒක හොඳයි. සාමාන්‍ය කුණු හarp කිනවට වැඩිය අනිච්චං දුක්ඛං අනත්තං කියන එක හොඳයි. ඒක මම නෑ කියන්නේ. නමුත් ඔක පරිමේක මේ මොකද්ද ප්‍රත්‍යක්ෂයට යනවාද එහෙම නැත්නම් විපස්සනාට යනවාද කියලා කියන්න බෑ ඊට වැඩිය වඩා හොඳ තමයි සතියට යන්න ඇරලා අනිත්‍ය ලක්ෂණය අනුව අනිත්‍ය ගටහා ගන්න එක ඒක වෙන්නේ නැහැ කවදාකවත් අනිච්ච අනිච්චන් කී කිය ඉන්නවා ඒක නම් වළක්වනවා මේ මැතිරිල්ලේ ඉඳලා ඉතින් ඒක නිසා හොඳම වැඩේ තමයි සතියට එලඹ සිටි 100ට අප්‍රමාදයට තන දීලා ගියොත් එයා යන පාරට යන ක්‍රමයට මම කියන්නේ වැල යන හැටියට මැස්ස ගහගෙන යන්න. මේ කොහෙද යන්නේ කියලා කලින් කියන්න යන්න බෑ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න යනවද? සමාධිය බලන්න යනවද? ප්‍රඥා මොනක්වත් ඕනේ නෑ. සත්‍ය වඩන එකයි තියෙන්නේ. විපස්සනා භාවනා වඩන්නේ කෙසේද? ඒකයි මම ඊයේත් මතක් කරේ. මම මේ ලකුණු හදාගත්තේ බුද්ධහම කියන්නේ භාවනා, භාවනා කියන්නේ විපස්සනා, විපස්සනා කියන්නේ සතිය. සතිය වැඩනවා නම් ඔය ඔක්කොම වැඩනවා. ඔය අතරමැද මොනවට හරි අපි හරවන්න හදන්න ගියොත් ඉතින් වෙන්නේ වඩා හොඳ දේවල් කරන්න ගිහිල්ලා තියෙන එකත් අවුල් වෙන එකයි. ඉතින් මම මේ කියන්න බෑ මොකද සමහර භාවනා ක්‍රමවලදී සමහර ගුරුවරු මෙහෙම කියනවා. ඉතින් ඒකට මම මේ අනි ගුරුවරු විචනය කරා ක්‍රම විචනය කරකට අනවශ්‍ය ප්‍රශ්නයක් මට මතුවෙනවා. ඒ නිසා මම ඊටම ආරක්ෂාකාරීව මහත්ම ගතියෙන් කියනවා සතිය ඉසල තියාගෙන යන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉන්නෙත් නෑ. ප්‍රශ්නේ ඉන මූලාශ්‍රයම දැක ගන්න පුළුවන්. සතියට අහුවෙන කොහෙන්ද මේ ප්‍රශ්න නගින්නේ කියලා. මේ අවංකව දැනගැනීමේ නගන ප්‍රශ්න නැත්නම් විඥාණයට නිකන් ඉන්න බැරුවට කරන වැඩද කියලා. ඒවට පොර දැමුවත් වෙන්නේ පයින් සෙලවුන්ට ආයත ඉනිම බැඳිලක් වෙනවා. පළමු කමඨාන් සුද්ධ කිරීමෙන් පසු ඇතූ ගැටලුවකි. ඔබ වහන්සේ අමෙහි ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැත නිසා මේ ප්‍රශ්නේ ලියා ඉදිරිපත් කරමි. මේ ලිඛිතව ඉදිරිපත් කරන්නේ කෙසේද මට ඊතරම් නොවැටහි. හැකි අයුරින් ඉදිරිපත් කිරීම භාවනා කරගෙන යන විට අවසානයේදී දීර්ඝ වශයෙන් මැටුණු උෂ්ම කෙටි වීගෙන ගොස් නොවැටෙන තත්ත්වයට පත් වුනිමි. වරින් වර එසේ කරගෙන ගියෙමි. අවසානයේදී මට මහා හිස් බවක් එපා වීමක් ඇති වුණා. එවිට ශබ්ද ඇසුණත් ඇස්සර ගැනීමටද අපහසු විය. බොහෝ වේලාවකින් පසු ඇස්සර ගතිමි. හුස්ම සංසිද්ධියාමේදී ප්‍රශ්වාස වාතයේදී හුස්ම සංසිද්ධිකොස් දීර්ඝ ආශ්වාසයෙන් හුස්ම ආරම්භ වේ. ඒ දීර්ඝ ආශ්වාසයේදී පෙනහළු පිරි වේදනාවක් ඇති වේ. ප්‍රශ්වාස කිරීමෙන් පසු නැති වේ. මුලදී දීර්ඝ වේලාවක් ගත වුණත් දැන් භාවනාව ආරම්භ කර යන විට සුළු වේලාවකදී ආශ්වාස ප්‍රශ්වාස නොදනියයි. නැවත නැවත කිරීමේදී විනාඩික පමණ කාලයකදී එසේ සිදු වේ. මා තවදුරටත් කිසි භාවනා කළ යුතුද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මම හිතනවා ඇත්තටම බෑ කියලා කිව්වට කියන්න ඕනේ කාරණා ටික සාර්ථකව ලිඛිත ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් මේකෙදි තීරුම් අරගන්න ඕනේ ගොරෝසුයි කියලා කියන්නේ ගොරෝසු කෙලේශයක්, සියුම් කියලා කියන්නේ කෙලේශේ සියුම් වෙලා. ගොරෝසුට ආනාපානි දැනනනම් ගොරෝසු අකුසලයක්. ආනාපානි තුනී වුණා නම් අකුසලයේ තුනක් තුනී වුණා කියලා හිතාගන්න. එච්චරයි කියන්නේ. එතකොට පුල්ලුවන් තරම් තුනී කරන්න. තුනී වෙලා තුනී සත්‍යෙ ඉන්න. එච්චරයි. එතකොට කෙලෙස් නැහැ. එතකොට හිත හදාගන්නේ හිත දැනගනි ඊගාට යන්න ඕනේ දේ. මොනව හරි දැම්ම නම් දාන්නේ හිතලා ඒක භාවනාවේ මනසක් නෙවෙයි. ඒක නිසා භාවනා මනසට ඉඩ දෙන්න කරගෙන යන්න. ඒ සඳහා සුදුසුම වාතාවරණය තමයි මේ වගේ බලාගෙන ඉන්න ආරමුණින්වත් ගොරෝසුකමක් නැති ඉතාම සියුම් තත්ත්වයටපත් වුණාට පස්සේ හිතට කියන්න ඕනේ මම බොහෝම සන්තෝසයි දැන් හම්බෙලා තියෙනවා Tamanට බණාපයක් කරගන්න මම දෙන්නේ නැහැ මොනවාක්වත් කැමැත්තක් කරගන්නේ. එව නැත්තම් මගේ වචනෙන් කියනවනම් එතෙන් ගියාට පස්සේ යමක් නොකර සිටීමේ හැකියාව බලන්න ඕන. හිතන්නෙත් නැතුව කතා කරන්නෙත් නැතුව කිරා කරන්නෙත් නැතුව මම පඩියක් පිටිපස්සට තියලා හුදුවට බලන ඉන්න. ඒක තමයි සුද්ධ අර්ථකතනේ විපස්සනා කියන එක. මම හුදු බලන්නේක් පමණයි. ඒක විශේෂ පස්සනාවක්. බලන මිනිස්සයා වශයෙන්ුත් මං අගේ මම හඳුනගන්න යන්නේ බැලීමක් පමණක් තියෙනවා. බලන්නේකින් තොර බැලීමක් තියෙනවනම් ඒක කලාවක්. ඒක පුහුණු කළ යුතුක්. පුණ කරන්න වෙන්නේ තොතෙන් යනකම් හිත සංසිඳුනට පස්සේ ආනපන සංසිඳුනට පස්සේ කය සංසිඳුනට පස්සේ ඒ මට සැකයි මම ඒ විදිහට කිව්වට මේ කියන විදිහට කමටහන් සුද්ධ වෙනවද කියලා මොකද මේ ටික මම මේ කියන එක නම් මම අද ගානේ ඔය රිට්‍රීට් එකදී 10 පාරක්වත් කියනවා ඒ කිව්වටක වදින්නේ නැහැ මොකද මේ தත්තර එනකොට ඇති වෙන අර කම්මැලිකම නීරස ගතිය පාළු ගතිය නිසා හිතේ අර තීක්ෂණ ගතිය නැහැ ඉතින් මොන හරි කරන්න හිතනවා. අර ගඟේ යන මිනිහා පිදුරු ගහ හරි අල්ල ගන්න හදනවා. නමුත් කියන්නේ පිදුරු ගහක්වත් අල්ලන්න එපා ඕමම යන්න ආරින්නේ කියලා. ඒ සඳහා කරන කැපවීමට කියන්නේ කාය ජීවිත নিরপেক্ষ කියන එකයි. කාය ගැනවත් ජීවිතය ගැනවත් අපේක්ෂාවක් නැහැ. භාවනාව දැන් යනවා මම ඒකට පූර්ණ අනුග්‍රහයක් දීලා තියෙනවා. ඒ නැතුව අපි අත දානවයි කියලා කියන්නේ අපේ කායට අපේ තියෙන ආශාව සහ අපේ ජීවිතයට තියෙන ආශාව තමයි. පුළුවන් නම් බුදුන් අදහගෙන පුළුවන් නම් දානේ සිහිපත් කරගෙන පුළුවන් නම් සීලය ආවර්ජනය කරලා කාය ජීවිත নিরপেক্ষ කරන එක තමයි ලොකු කැපකිරීම. තෙරුවන් සරණයි සති සම්පජඤ්ඤයෙන් යුක්තව යනුවෙන් සර්වචනාංශي අදහස් කළේ කුමක්ද? සිහි නුවණින් යුක්තව කියන එකයි. සති සම්පජඤ්ඤයේ කෙටියෙන් පරිවර්තන කරන්නේ සම්පජඤ්ඤ භාවනා නම් කුමක්ද? ඒ සමථා විදර්ශනා භාවනා යෝගින් දෙපාචන සුදුසුද ඒ වැඩි යුත්තේ කුමන අවස්ථාවලදීද සම්පජඤ්ඤ කොටස අහුවෙන්නේ සම්පජඤ්ඤ පබ්බය කියලායි සතිපට්ඨාන සූත්‍රයේ ඒකේ ඉන්නේ ආනාපාන සතිය ඊට පස්සේ කායගත සතිය නම් ඉරියාපත භාවනාව හතර ඉරියව්වේ කුඩානු කුඩා ඉරියව් වලට සම්පජඤ්ඤ භාවනා කියලා තමයි කියන්නේ ඉස්සරහට බලනකොට පස්ස බලනකොට අත නමනකොට අත දිගාරිනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට අනිකෝ සියලුම කුඩා කුඩා වැඩවලදී එලඹ සිටි සියයට සම්පජඤ්ඤ කියලා කියන්නේ. සතිය මදි සතිය පවත්තන්නේ කර්මස්ථාන චන්ද්‍ර වහන්සේලා අනුශාසනා කරමින් යෝගින්ගේ බලාපොරොත්තු වෙන්නේ කුමන කාර්යයක්ද? එලඹ සිටීම කියන එකයි කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් සිද්ධියක් වෙනකොට පමා නැතුව වෙනකොටම නිරීක්ෂණයක් යන්න ඕන. පමාව තමයි මේ අසතිය කියලා කියන්නේ. අප්‍රමාදේ තමයි සතිය කියන්නේ. එලඹ සිටීම කියලා මේකට කියන්නේ. වැඩේ සිද්ධ වෙනකොටම එලඹ සිටීම වර්තමාන මොහොතේ එලඹ සිටීම සතිය එලඹීම අප්‍රමාද වීම කියලා තමයි මේක එකකින් අදහස් කරන්නේ. ඒ කියන්නේ ආනාපාන එනකොට ගියාට පස්සේ ඇවිල්ලා ගියා කියන්නේ නැතුව එන්නත් කලින් ලෑස්ති වෙලා බලාගෙන ඉන්න ඕනේ. දැන් එනවා මේ යනවා මේ ඉවරයි. ඊට පස්සේ ප්‍රසවාසයත් මේ එනවා මේ යනවා මේ ඉවරයි කියලා මේ ගේට්ටුවක ඉඳගෙන පෙරහැරක් යන මිනිස්සේ ගේට්ටුවේ මේ ඇතුල් වුණා ගේට්ටුව පෙරහැර මේ ඇදිලා ගියා මේ ඉවරයි කියලා බලනා වගේ ආස්වාද ප්‍රසාර සම්බන්ධ කරගෙන සතිපත්තුන කියලා කියන්නේ එක විදිහකට අර මුලමඳාග බැලීම. මෙනේ කරන්න මෙම ක්‍රියාව නිවැරදි කර යුතු ආකාරය විස්තර වශයෙන් උදාහරණ දක්වන අපාට පහදා දෙනමින් ඊටා ගෞරවයෙන් নমස්කාර පූර්වක ඉලා සිටිමි. මෙනේ කරනවා කියලා කියන්නේ නං අඩ ගහනවායි කියලා කියන්නේ. පන්තියේ පටන් අරගත්තාම දෙවෙනි පීරියඩ් එක පටන් ගන්න ඉස්සෙල්ලා ක්ලාස් ටීචර් ඇවිල්ලා නං අඩ ගහනවා එදාට ඒ නම කතා කරනකොට අත උසලා සිටිමි කියලා කියනවා. අත උසන්නේ නැතුව වෙන කෙනෙක් වෙනුවට සිටිමි කිව්වොත් ක්ලාස් ටීචර් අල්ලනවා. ඒකයි ඒකේ තියෙන පොයින්ට් එක. මොකද කාය සාක්ෂියක් ඕනේ. පාර්ලිමේන්තුවේ අන්තිම වෙලාවේදී අත උස්සන එක තියෙන. අත් දෙකම ඉස්සුවොත් එන අහුවේ. එහෙමත් කරනවා. පාර්ලිමේන්තුවේ තේ සෙල්ලම් කරනවා. ඒ වෙන මේ මේවා නිකන් මොනවද කියන්නේ? මම මේ කරන කතාවල් විසබෙන්ද ඉඳ තියෙනවා. ඇමරිකාවේ ගිය පාර්ලිමේන්තු ඡන්දේදී කතිරයක් ගහන්න තිබිලා නැහැ. ස්ක්‍රීන් එකට ඩොට් එකක් තියන්න තිබිලා තියෙනවා. ඇඟිල්ලෙන් තද කරා. ඒ හදපු කම්පැනි හදලා තියෙන කවුරුද අද කරුවා ජනාධිපතිතුළු වදින්නේ. ඒකට හරිනේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ අවුරුදු 3කට කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා මේකයි ක්‍රමේ වා ගිහිල්ලා අවල් ලකුණු ඉස්සරහ ඩොට් එක තියන්න. තිත ඇඟිල්ල අනිනක විතරයි තියෙන්නේ. ඉතින් දැන් ඔයලා කියනවා මේ කම්පැනි හදලා තියෙන සිස්ටම් එක හදලා තියෙන්නේ කොතෙන්ද තිබ්බත් අතෙන්ද වදින්න හදලා තිබ්බලු. එතකොට මෙනේ කිරීමක් වෙන්නේ නැහැ. අපි يعني ආනාපානය කරනවා නම් අඬ ගැහිලක් වෙන්නේ නැහැ. ඉතින් අපි දන්නේ ආස්වාස වෙලා ප්‍රස්වාස කියලා හිතනවාද ප්‍රස්වාස වෙලා ආස්වාස කියලා හිතනවාද යන්නේ කොහෙද මල්ලේ පොල්. ඒසයි නම් අඬ ගහනවා කියන එකයි මේ නම් මෙනෙහි කරනවා කියන එකෙන් කියන්නේ. ආස්වාස වෙලාද මේක හිතින් දැනගන්නවා ආස්වාස කරන කර. ප්‍රස්වාස වෙලාද ප්‍රස්වාස කරන නිසා ඇතුල් වෙනවා පිට වෙනවා ආස්වාස ප්‍රස්වාස ගන්නවා හෙලනවා කියලා මොකක් හරි එකකින් මෙනෙහි කරනවා නම් අපිට පිට අරමුණකින් පිට යනකොට වැරදි දෙකක් වෙනවා. එකක් හිත මූල කර්මස්ථානයේ පතෙන් එළියට පයින්නවා. දෙක රූප බලමින් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කර කර ඉන්නවා. ඒලා රූප බල බල ඉන්නේ. හිත පිට ගිහලා ඒත් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා දකින්නකොට එකපාරට හිනාවක් යනවා. ඔළුව කොහෙද කඳ කොහෙද? බලන්න ඉන්නේ කොහෙද කෙරෙන්නේ මොකද්ද? ඒ නිසා දරුවත් chance සතියේට ඇත් ගැල උපමා කරනවා. ඇතාට බෑ බෙල්ල නමන්න. ඌරකටත් බෑ බෙල්ල නමන්න. ඌරගේ කඳ කොහෙද ඔළුව වෙපැත්තට. ඒක නිසා සතිය තියෙනවනම් Taman කරන වැඩේට තමයි හිත ගිහිලා තියෙන්නේ. හිත කොහෙද වැඩ කොහෙද නැහැ. හිත ගත්ත දෙතවර වෙලා නැහැ. ඒ නොවීම පිණිස නංගන්න ගහිලට තමයි මෙනෙහි කිරීම කියලා කියන්නේ. මේක උත්තාමත්ම සරල පුංචි වැඩක්. ඒකට බොහොම දුරති කියන වැඩක්. ඒක සාමාන්‍ය ළමයෙකුට අකුරු ගන්නකොට එයා ලව්ව යකු වචන කියවන්න ඕන. අකුර කියවන්න ඕන. එතකොට යාට යාගෙම කටහඬ ඇහෙනකොට රූපෙත් පේනකොට රූපේ විතරක් බලනකට වැඩිය හොඳ මතක ශක්තියක් හිටිනවා. අයන්න කලුලැලි ලියලා අයනෝ කියනකොට මුළු පන්තිය ළමයිම අයනෝ කියනකොට ඒටි රූපෙයි අයනෝ කියන සද්දයි සම්බන්ධ වෙනවා. ඒ වගේ තමයි මේ මුල් කාලේ සද්ද නැකලා කටපාඩම් කරන්න කියලා කියන්නේ. එතකොට මේ කටහඬෙන් එන මේකෙදි හැබැයි මෙනෙහි කිරීමේදී ශබ්ද කරන්නේ විතක්ක ਵਿਚාර දෙක තියෙනවා වාචෝත්ගත වෙන්නේ නැහැ. ඉතින් ඒක මේ ගොඩක් වෙලාවට මහසි භාවනා ක්‍රමේ උග්‍ර විදියට හඳුන්ලා දුන්නා. සමහර වෙයිදී ඒක හරියට උසුළු විචුරට ලක් කරා. මොකද්ද මේ දෙකේ පන්ති ළමයිද අපිට හොඳ එහෙම නම කියන්න හොඳ දැකපුවහම මදිද කියලා. ඉතින් ඒකෙදී ඔය ප්‍රශ්නේ මතු කරන්න ඕන නිසා මෙහෙට ඒ වගේ එකට අකමැති ස්වාමීන් වහන්සේ නමක් ආවෙලාදී ඒ කේමනන්ද සංසේ හරීම කැමැති අපවත් වෙච්ච කේමනන්ද සංසේ හරීම කැමැති මේ මහසි ක්‍රමයට. එතකොට ගිහිල්ලා ඇවල් සාවසරයි ස්වාමීන් වහන්සේ මේ ධම්මුද්දච්ච පහන ක්‍රමේදී කොහොමද උපවාසයේ භාවනාව රෙකමෙන්ඩ් කරන්න කියලා. ධම්මුද්දච්ච පහන ක්‍රමය කියලා කියන්නේ භාවනා කරන ගිල සාර්ථක වෙලා සාර්ථක ලකුණු මතින් මත් වෙලා පැටලිලා ආලෝක පහල වෙන හොඳට සතිය තියෙනවා ඔක්කොම තියෙනවා දැන් මෙයා හිතන්නේ දැන් සෝවන් වෙලයි කියලා නැත්නම් රහත් වෙලයි කියලා ඉතින් භාවනාව යනවා. ඉතින් ගුරුවරයා ළඟට යන්නෙත් නැහැ ගුරුවරයාට මං ගෝවා ගුරුවරයා තාම රහත් වෙලා නැහැ මමනේ රහත් වෙලා තියෙන නිසා මෙව්වා කිව්වට යාට තේරෙන්නේ නැහැ කියලා කියන්නෙත් නැහැ. ඉතින් අනුන් කයට කියලා දෙනවා. ඉතින් මේක මහා ආලි අර අලුතෙන් මං ආපු වස් එක් වාගේ අනේ නඟලනවා. ඉතින් මේක උපක්ලේශයක්. මේ උපක්ලේශය මෙනෙහි කරන්න ඕනේ. මට දැන් තියෙන සතුට නම් සතුට මෙනෙහි කරන්න ඕනේ. ප්‍රීති නම් ප්‍රීතිය මෙනෙහි කරන්න ඕනේ. එනේ 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 එන ගුණේ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරුවොත් විතරක් ඒකට ඒ විකාර කරන්න බැරි වෙනවා. ඉතින් ඒක අහුවට පස්සේ අර ස්වාමීන් වහන්සේ මට මතක නැහැ උත්තරයක් දුන්නා. ඒ සංසේ ඒකටත් ඒකේ දිවත් මෙනෙහි කරනවා කියන එක පිළිගන්න කැමති නැහැ. නමුත් මෙනෙහි කරන්නේ නැතුව එතන ගොඩ එන්නම ක්‍රමයක් නැහැ. මටම දක්ුණා මේ ධම්මොද්දච්ච පහන කියන එක අහලවත් තිබුණේ නැහැ මං ඒ වෙනකම්. එහෙම කක් තියනවා කියලා පස්සේ මම කේමනන්ද සෝන්සින් අහලා කිව්වා සෝන්නත් මම දන්නෙත් නෑ ඊට පස්සේ කිව්වා පටිච්චසමුප්පාද මාර්ගේ බලන්න මෙන්න මෙහෙමයි විදර්ශනා දස උපක්ලේශය එනකොට ඕබාස ඥාන පීති පස්සද්දී එනකොට ඕබාසය එනකොට මේ ඕබාසයක් කියලා මෙනෙහි කරේ නැත්නම් ඒකට මත් වෙනවා හොඳ දේනේ ඥානයක් පහල වෙනවා ප්‍රීතිය පහල වෙනවා සතිය පහල වෙනවා ඒකට දැනගන්න ඕනේ මේ වෙච්චිපත්ච්ච දේ දැන ඉස්සලා අපි මෙනෙහි කරන්නේ අස්වස ප්‍රසවාසේ තරහ පහ වෙනකොට හොඳ දේවලුත් වෙනවා අන්නේ හොඳ දේවල් වලට ආකර්ෂණය තද වැඩි නිසා එතෙන්දි මෙනෙහි කිරීමේ ක්‍රමය දන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා ඒ දිගේ ඇදගෙන යනවා. ඇදගෙන යන්නේ උපක්ලේශක හුඟක් වෙලාවට මාන්නකාරකම් පහළ වෙනවා. වැරදි තක්සේරු වලට ගිහිල්ලා මට මේ ධානයක් මේ ලැබිලා තියෙන්නේ. මට මේ මාර්ගඵලයක් ලැබිලා තියෙන නැත්නම් මම රහත් වෙලා ඉන්නේ කියලා. මොකද ඒ තරම් ඒ වෙලාවට ඒ ගුණධර්ම ගොජ දාන්න ගන්නවා. නැත්නම් ඒක తాවකාලික වැඩක්. මෙනේ කරලා අයින් කෙරුවට පස්සෙත් එනවනම් ඇත්ත. එනකොටම බාරගත්තොත් අහුවෙනවා. අන්න එතෙන්දි මෙනේ කිරීම හරි වැදගත් වෙනවා. එතකොට මුල් වෙලා මෙනේ කරපේවා. අතෙන් දරකොට ස්වභාවයෙන්ම මෙනේ කිරීම උපක්‍රමය ශිල්පය දැනගෙන ගියොත් ගුරුරත් මෙහි කිරුවොත් කියලා දුන්නොත් ජය ගන්න පුළුවන්, ගොඩේ ඉන්න පුළුවන්. ඒ වගේම ඒකේ අනිත් පැත්තට යන සමහරට පුදුම කම්මැලිකම, පුදුම බයක්, පුදුම අසරණ ගතියක්, පුදුම නිකන් වක්කිට ගලේ ගහවගේ විසිරෙන ගතියක් එනවා හිතට. භාවනාවේ මෙන එකක්, මෙනෙහි කරන්න නැතුව මොනම විදිහකට ගොඩේ ඉන්න බෑ. ඒ එනකොට ඒක කම්මැලිකමක්, නීරසකමක් කියලා මෙනෙහි කරන්න ඕනේ. කරන්න නැති වුණොත් එහෙම සමහරට දවස් දෙක තුනේ සම්පූර්ණ ඔළුව අන්දමන්ද වෙලා තෝන්තු වෙලා ඉන්නවා. ඔය එතකොට තිය උපක්‍රමයක් කරන්න තියෙන්නේ ඒ අරතරන් අසරණ වෙන තරමටම උග්‍ර වෙන්නේ මෙනේ කිරීම ගොඩාක් පමා කරපේ කරනවා. එයාට කියලා දෙන්න පුළුවන් ඔච්චරම උග්‍ර වෙලා තියෙන්නේ මේක පටන් ගන්න වෙලාව අල්ලගෙන නැහැ. පටන් ගන්න වෙලාවේ මෙනේ කරලා නැහැ. ඒ නිසා බලාපොරොත්තු තියන්න ඒ පාකම, කම්මැලිකම, නීරසකම එක සැරේ එන්නේ නැහැ. එන්න පටන් ගන්නකොටම ආරම්භයේදීම මෙනෙහි කිරීම අහනවා. ඊට පස්සේ මෙනෙහි කිරීමත් අහන්න බැරි වෙන විදිහට කම්මැලිකම, නීරසකම මීටර කළ ගල පෙරලගෙන ඉන්නා වගේ එන්න පටන් ගන්නවා. එතකොට ආයේ මොකුත් නැහැ. කණ්ඩ බොණ්ඩත් එපා වෙනවා. සම්පූර්ණ නිකම් උද්දෙන්ද මෙති කරලා දැම්මා වගේ ඕජාව නැති වෙලා යනවා. ඉතින් ගොඩ ගන්න තියෙන එකම ක්‍රමය තමයි ඒක එන්නකොටම අල්ලන්න ඕනේ. අල්ලගෙන එක්ක දැනගන්න ඕන නැත්නම් මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරපුවම ඔය යකා ඔයි කියන තරම කළු පාට නැහැ. එතකොට කොට එන්න පුළුවන්. ඒ සෑම පුණ්‍ය කර්මයකට පසුව නිවන් සුව අවබෝධ වීම සඳහා කුසල් පාරමිතාවක් වශයෙන් ප්‍රාර්ථනා කරන්නෙමි. ස්වාමීන් වහන්සේ ඒ නිවන් සුව අවබෝධයට උපකාර වන්නේ කෙසේදයි අනුකම්පාවෙන් පහදා දෙන්නේ. මට හැබැයි වග කියන්න බෑ පළවෙනි වාක්‍යයට. මම එහෙම කියලා නැහැ. එනිසා දෙවෙනි එකේදී එහෙම පුණ්‍ය කර්මයක්ම කරලා ප්‍රාර්ථනා කරපුවා නිවන් ලැබෙනවයි කියලා මේ පහදලා දෙන්න කොහොමද කරන්නේ? මේ පළවෙනි එකේදී හැම පුණ්‍ය කර්මයක් පසුව නිවන් සුව ආબોධ කිරීම සඳහා කුසල් පාරමිතාවක් වශයෙන් ප්‍රාර්ථනා කරන්නෙමි. ඒකේ ඒ වාක්‍ය සුද්ධ කරන්න වෙනවා. හැම පුණ්‍ය කර්මයක්ම සංස්කාරයක් වෙනවා. පුඤ්ඤාපි සංස්කාරය බාඩපත් වෙනවා. ඉතින් මේ සංස්කාර වශයෙන් අඳුනගත්තේ නැත්නම් දිග සංසාරේ වැඩි කරන්නේ නිවන නෙමෙයි. පුණ්‍ය කර්මයේ වශයෙන්, පාප කර්මයේ වශයෙන් දිවෙන් කර ගන්න බැරි නම් එක මල්ලේ දැම්මොත් දෙකම සංස්කාර වෙලා පුණ්‍ය කර්ම නිසාමත් දිගින් දිගට මේ ඇදි යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මට හොඳට මතකයි අපේ අම්මට කොහොමඩක් කියලාද මම දෙකේ පන්තිර ගිහිලා තිබ්බේ. ඒ නිසා බණ තියෙනවා, සද්ධාව තියෙනවා, ඔක්කොම තියෙනවා. හැබැයි භාවනා කරනවා රේ මේ කිව්වට පස්සේ මට කිව්වෝ ඔය බෑන මට බෑ. උඹට ඕන දෙයක් කරගනින් කියලා. ඉතින් මට මේ මෙනෙහි කිරීම අහුණාට පස්සේ මම හිතේ හැමදාම ගිහිල්ලා කොහොම හරි අම්මත් යාළු කරන වාඩි වෙලා ඉඳගෙන ඉන්න ගමන් මම කියනවා මෙනෙහි කරන්න කියලා. ඉතින් අම්මා කියනවා මේ මොන කුණු හරිවද ඔය කොයිද බුද්ධාගම තියෙන්නේ මට තේරෙන්නේ නෑ. තේරෙන්නෙත් නෑ, කරන්නෙත් නෑ. ඉතින් මං කෝ කමන්නෑ මේ මට කියන්න කෙනෙක් නෑනේ. ඉතින් අම්මා විතරයි ආණ්ඩේ. ඉතින් හැමදාම දවසකට පැය දෙකක් විතර ඒ මේකේ හරි රසයි මට කරන මම දැන් ඒ දවසට පවුත් කරනවා, පිනුත් කරනවා. කරනකොට මෙනෙහි කරනවා මට තේරෙනවා පහදිලිව සුද්ධයක් එනවා. ඉතින් අම්මා විතරමයි ඉන්නේ. ඉතින් කියලා පස්සේ ඉතින් මම නොකිය අතෑරියා. මොකද මම කලේ වුණින් නබලා තියදී වතුර දැක්කේරිලක් නේ. හරියන්නේ නැහැ. ඉතින් හැබැයි මම හරි අම්මත් එක්ක හුරතල්. අම්මා මෙහෙම ඉඳගත්තාම ටෙලිවිෂන් එක බලන්න මම බිමේ ඉඳගෙන උකුලේ ඔළුව තියාගන්න. ඉතින් නාකි හුරතලේ කියලා මට බයයි. ඉතින් එහෙම කරපුවම උකුණ බලනවා. ඒ දෙන්නම ඉතින් ටෙලිවිෂන් බලන. ඕක තමයි ඉතින් හැන්දෑවට කරන්නේ. ඉතින් ඔහොම ඉඳද්දි එක දවසක් කිව්වා හරි වැඩක් නේ පොඩි පුතා කියලා මට. මම ගිහින් බණ්ඩාර වැණිකේට හරි වැඩ නේ නැවෙන්නේ මොකද උනේ කියලා. ඊට පස්සේ කිව්වා මේ මම හැබැයි හදලා තිබුණාට මුල්ලකට ලී කෑල්ලක් ගහලා ඕකට බුදු පිළිමයක් තියලා බුද්ධ බෞද්ධ කොටියක් තියලා ගන්ධියන්ගේ රූපෙත් තිබුණා එතනම. ඔතන ගිහිල්ලා අම්මා භාවනා කරනවා. භාවනා කරනවා කියලා කියන්නේ ඉඳගත්තම ආදීනවා කියන්නේ ගේ අරගෙන ආදීනවා. ඒක විනාඩියයි යන්නේ. අම්මට ඇහෙනවලු උරවනවා. ඇහෙනවලු උරවනවා. ඉතින් මං කිව්වා මොනවද ඇච්ච ඕකනේ කරන්න කියලා. හිටපන්කෝ මං කියනකම් කිව්වා. මම මොකද උනේ කියලා. එහෙම කර කර ඉන්නකොට උඹ ওই මෙනෙහි කරන්න කිව්වට මට ඔක තේරෙන්නේ නැති. මං කව බණ්ඩාරමේකේ දරුවෝ 11ක් වැදුවා. 11ම හරි. හැබැයි ඕක තමයි මරණ වෙලාදී සිහිපත් කරන්න ඕක තමයි ජීවිතේ කරමු ලොකුම පින්කම. ඒ වැඩේ වෙනකොට මෙනෙහි කරයි කියලා. ඉතින් අම්මට ඒක එච්චර දෙන හිටපොංග තව එකක් උණයි කිව්වා. මම මොකද උනේ කියලා. ඊට පස්සේ කිව්වා එක දවසක් ඉන්නකොට නිින්ද යාගෙන එනවා දන්නවද? තා පොඩ්ඩෙන් දැන් ගොරවනවා කියලා. නිදිමතයි කියලා කියවන්නක. අම්ම ගන්නේ බුද්ධ අනුසති බව. කරේ ඉන්නකොට නිකන් හිත නිකන් ඇවිස්සලා ගියාලු. ඇවිස්සලා ගියාලු ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ආයසරය බුද්ධ අනුසති කියලා ආයසරය නිදිමත වුණාලු. විනාඩි 15ක් විතර යනකම් ගිහිල්ලා හැබැයි නිින්ද ගියාලු එදත්. නිින්ද ගියාලු වැඩි වෙනදට වැඩි පොඩ්ඩක් හිටියයි කියලා කිව්වා. මං කිව්වා දැන් ඔය දෙක මතක තියානින්න මට තේරෙන විදිහට ලෝකේ කරපු උත්තරම පුණ්‍ය කර්ම දෙක ඔය. ඉතින් දැන් ඔය අතරේ නම් මං ටිකෙන් ඈත් වුණ අම්මත් එක්ක වැඩි හොරතල් කරන්න නැතුව මොකද දැන් මං දැන් plan කරනවා පැනලා යන්න. ඊතල යන්න plan කරන වෙලාවේ එක දවසක් මං කිව්වා දැන් මෙහෙමයි මම කොයි වෙලාවෙද විශ්වාස නැහැ. අනේ එහෙම කරන්න එපා කිව්වා කියනවා. කිව්වට පස්සේ මං කිව්වා අම්මා දැන් ඔය දන්නවනේ දැන් ඔය මෙනෙහි කරනවා කියනකොට දිගට කරන්නයි කියලා. හොඳට හුස්මක් අරගෙන කියනවා බොය කියන විදිහට මෙනෙහි කරලා බැරි වෙලාවත් මම සෝවාන් වුණොත් මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ බලම මෙච්චර වාසනාවන්ත ජීවිතයක් තියෙද්දි මට ලබනාතුමේ නැති වෙනවනේ. ඉතමත් ලෙන්ගතුව හුදුට හිතවදින විදිහට කිව්වා මට බෑ මට ලබනාත්මෙත් මේ වගේ අම්මා කෙනෙක් වෙන්න ඕනේ මේ වගේ පිරිච්ච ජීවිතයක් සහිතව. ඉතින් අම්මා කරන හැම පිනකීම මට කීයදාගේ නිවන් දකින්නයි කියලා. ඔය එක්කෙනෙකුට ඔකත් එහෙම අම්මා කෙනෙක් හම්බ වෙන්නෙත් නෑ මම දන්නවා ඒක ෂුවර්. ඒ තරම්ම පිරිච්ච මනුස්සයා. දිගේ පන්තිර ගියාට බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා තියෙන්නේ ඒ වැඩ ගැන ආයේ මොනවක්වත් නැහැ වැඩක් කෙරුවොත් එහෙම ඉතින් ඇඟට බොක්කෙම තමයි කරන්නේ ඒකට උවමනාවක් නැහැ නිවන් දකින්න ඒක වචනෙම්ම කිව්වා මට මම උඹෝවි කියන විදිහට කරගෙන ගිහිල්ලා නිවන් දැක්කොත් මොකද වෙන්නේ නිවන් නෙවෙයි සෝවාන් වුණොත් මොකද වෙන්නේ කියලා ඒක දැක්කේ නිකන් යනකොට මහා බොරු වලක ඇදගෙන වැටෙන්න තියෙනවා නොවැටි බේරෙන්න තමයි පිංකම් කරන්නේ ඉතින් එහෙම කෙනෙක් පිංකම් කරුවට ඒකේ නැහැනේ අර නිවන් තල්ලුව පින්කම් නැහැ කියන්නේ බෑ මම දන්නවා මේ සත පහක් දුන්නත් මට හොඳට මතකයි අර පහන තියලා මේ ඔළුව බිම තියලා මේ මල් පූජා කරලා ඒ තුන් සැරයක් කියනවා මාගේ මේ මල් බුදුනට පූජා වේවා මේ මල් මුනිදුට පූජා ඒක කියනකොට මට ভাইබ්‍රේෂන් එක හොඳට තේරෙනවා මම ඉඳගෙන අහගෙන ඉන්නවා මුල්ලු හදින්ම තමයි කරන්නේ නමුත් යටින් තියෙනවා නිවන් නොලැබේවා නිවන් නොල ඒක කියුණේ ওই අන්තිම වෙලාවේදී ඉතින් මොකද කරන්නේ? ඒ සමග හැම පුණ්‍ය කර්කයෙන්ම නිවන් ලැබෙයි කියලා කියන්න බෑ. මොකද මේ පින් කරලා සාර්ථක වෙච්චාම පුදුම පිරිච්ච ගතියක් එනවා. ඊට පස්සේ ඉතින් මට මේට වැඩිය හොඳ පින්කමක් ආවා. මම දන්නා පැවිදි වෙච්ච දෙන්නෙක් ඉන්නවා. අන්තිම හොඳට කරුවේ කට්ටිය කියනවා මට ගිහි වෙන්න තියෙනවා නම් හොඳයි මේට වැඩිය පින්කම් කරන්න පුළුවන් කියලා. ඉච්චර ලස්සනද මම දැනුයි තේරෙන්නේ පින්කමක් කරන හැටි සංඝයාට සලකන හැටි. ඒ මොන තරම් මේ පිනේ තියෙන අර ඇතුළට කරකෙන ගතිය දියසුලි වගේ ගතිය ඒක නිසා මට සාතික වෙන්න බෑ මේක පාරමිතා වශයෙන් ප්‍රාර්ථනා කරනවායි කිව්වත් ඒක නිවනට කොහොමද උපකාර වෙන්නේ කියන එක භව සම්පත්තට උපකාර කරයි උපදී සම්පත්තට උපකාර කරයි හැබැයි මේක නිවනට උපකාර වෙයිද කියලා කියන්න බෑ ඒක නිසා භවනා කරනකොට හොඳට මතය තියාගෙන මේ පින්පව් දෙකම එහා පැත්තට යන්න ඕන පින්පව් දෙක තියෙන සම්මුති ලෝකයේ ඒක එහා පැත්තට ය아가න්න බැරි නම් හොඳේ පින්කම් කරනවා මම කිසිසේත්ම අවතස්සේ රොටලක් කරන්නේ නැහැ. නමුත් මේක ආයෙත් මේ බුරියෙන් පල්ලට විතරක් සලකන පින්කමක් වෙයිද බඩ පිරෙන පින්කමක් විතරක් වෙයිද නැත්නම් උඩ හරියටත් බලපාන පින්කමක් වෙයිද කියන එක කාටවත් කවුරුත් බලපාන්නත් බෑ. හරීම සංවේග පහළ වෙනවා. මොකද කරන්නේ ඉතින් මේ මනුස්සයාගේ මන අපේ ඒක නම් පින්කම් කරලා ඒක බලාපොරොත්තු වෙන අපිට කීයට ඇකයි පයි කිය. ඒක වෙනස් කරන්නත් බෑ. ඒක යා දැඩිසේ අල්ලගෙන ඉන්න ගා. ඒක ඉතින් නම් පිංකම් කරන්නේ මොකද භාවනා කරන එකන කරන්නේ තියෙන්නේ. සතිය වඩන එකනේ. මොන පිංකම් කරන්නේ? සතිය වඩන්න කියන්නේ සුම්මයි තින්නේ නිකන් හිටපන් කියන එක. කොහෙද පිංකමක් ඒකේ? ඔය මේ කියන වචනාර්ථය. සතිය කියලා කියන්නේ ආනාපාන හොඳටම තැම්පත් කරලා නිකන් හිටපන්. මේක පැහැදිලිද? පිංකම් කරනවා කියන්නේ ඔය බෙර ගහනවා, දවුල් ගහනවා, කොජ්ජේ එජ්ජි හොලනවා, වහම්පත් කරනවා. ඒ ටිකන්නේ ඔය කරලා කරන ඇත්තේ. මම හිතන්නේ එහෙමයි. ඉතින් එහෙම කරලා ඔය ප්‍රාර්ථනා කරන එකයි මේකයි. මොකද මේක ප්‍රාර්ථනාවකින් එන්නේ නැහැ. නිවන කියන එක ප්‍රාර්ථනාව කියන ප්‍රාර්ථනාවක් නැති කරන ප්‍රාර්ථනාවක් තමයි සංස්කාර ගෙවා දමනවා කියලා. කියන්නේ ඒ නිසා මෙතන පැහැදිලි සම්මා දිට්ඨිය සහ පෙරදැක්ම වෙනසක්. ඒක මේ විප්ලවීය වෙනසක් වෙන්නේ. එහෙම නැත්නම් කැපිපේන වෙනසක්. එහෙම නැත්නම් හිතෝකාර වෙනසක් වෙන්නේ නැත්තම් නිවන් දකින්නේ. මේ අපි කොච්චර කෙරුවක්වත් අපේ ප්‍රේමේ තියෙන්නේ මේ ශරීරෙටයි, මේ ජීවිතෙටයි, කය මේ සංසාරෙටයි. ඉදිරි ඒක ඔය කියන එකක්වත් ප්‍රාර්ථනාවකින් වෙන්නේ නැහැ. මට සත්‍ය වැඩේවා කියලා ප්‍රාර්ථනා කරලා සත්‍ය වෙන්නවද? වින්නේ සත්‍ය වන්නේක වෙනම වැඩක්. ඔය පිංකම් ඔක්කොම නතර කරලා අතප්පිට අතක් තියාගෙන සියලු වැඩ බහා තබල අඩු ගානේ හිත එක වීඩියෝ එක පවත් ගන්න පුළුවන් ද බලන්න ඕනේ. අර වෙලාවේදීත් පිංකම් පිනක් කරනවා කරන් දුනාට පස්සේ මතක තියානින්නේ ඒක පිනක් කෙරුවානම් ඒකට කර්මානුරූප සිද්ධ වෙයි. වහාම හැකි ඉක්මනින් වර්තමානට හිත ගේන. මම දැන් මෙතන ඉන්නවා කියන දන්න ඊට වැඩිය පිනක් නැහැ. ඉතින් ඒක මම දන්නේ ඒක මේ වගේ තැනදී කියන්න ගියාම ඕගොල්ලෝ ඊගාව රිට්‍රීට් එකට එයිද කියලාවත් මට සැකයි. මොකද ඕගොල්ලෝ එන්නෙම ගෙදර ගෙනියන්න මොන හරි. මම පින් ටිකක් හරි කමන්නේ ගෙදර ගෙන. මොනවත් හම්බ වෙන්නේ නැහැ. තීන හරිය මේ දාලා යන්න තමයි වෙන්නේ. ප්‍රාර්ථනාවක්වත් නැහැ. ඔක්කොම මේ හැල්ලා ගියොත් හැල්ලා යන්නත් ඕනේ ලොකු සතුටකින් තිබුණ බරක් අතහැරලා යනවා වගේ. ඉතින් ඒක මම දන්නේ මේ sannivedana වෙනවද කියලා මේ මම මේ කියන කාරණාව මේ වේවා කියන අදහස නම් තියෙනවා මගේ. සන්නිවේදනයේ වේවා කියලා. සතිය පිහිටුව පරණක ඊදෙනට හුස්ම ඉහළ පහළ වැඩිම ඉතම අප්‍රකටය. නැවත නැවත ආනාපානී ලක්ෂණ සීකල යුතු ඉදිරි නීරසයක් නැතුව භාවනා වැඩි හැකේ කෙසේද? ඉසර මේ පළවෙනි වාක්‍යයේදී කියනවා සතිය පිහිටුව පරණක ඊදෙනට හුස්ම ඉහළ පහළ වැඩිම ඉතම අප්‍රකට වුණාට වෙන අරමුණු වලට ගිහිල්ලා නැද්ද තියෙනවද කියන එක විතරයි දැනගන්න ඕනේ. හිත අසත්‍යමත් වෙලා සද්ද වේදනා හිතවල ව්‍යවෘත වෙලාද? ව්‍යවෘත වෙලා නැතුව ආනාපානේ ප්‍රකටානාපානට වැඩි හොඳයි අප්‍රකටානාපාන. පිට පිට ගියා නම් වෙනමම කතාවක්. ඒ නිසා ඒ වාක්‍ය තියෙනවනේ මට පුළුවන් මේට වැඩිය මේ දුරදික යන උත්තරයක් දෙන්න. නැවත නැවත ආනාපානේ ලක්ෂණ සීකල යුතුද? හිත පිට ගිහිල්ලා නම් නවතනත සිහිපත් කළා හෝ ගෙදර ගේන්න ඕන. ගෙදර ඇවිල්ලා ගේ ඇතුලේ නම් ආනාපානේ ඇතුලේ නම් ලක්ෂණ සිහිපත් කරන්න එපා. සිහිපත් කරන වෙලාව දැන් පහුවෙලා ඉවරයි. දැන් තියෙන නිවිච්ච වෙලාව දැන් එහෙමම නිවෙන්න දෙන එකයි තියෙන්නේ. ඉදිරියට නීරසයෙන් තොර නැතිව බහනා වැඩි හැකේ කෙසේද? එනම් ආනාපානේ නැගිටලා ගිහලා තේකක් බීපුවාම බයිලා කිව්වහම ඉතින් නීරසකම නැති වෙයි. නිවන් මාර්ගන නීරසකම තමයි එන්නේ. මේකයි මං කියන්නේ මේක හරි රැඩිකල්. ඒක මේක හරි විප්ලවීයයි. ඒ නිරසකම සාදර වෙන්න ඕනේ. නිරසකම එනවන සංසාරේ මේ තණ්හාවනේ එන්නේ. මේ තණ්හාවේ අනිත් පැත්ත එනවන ඉතින් දැනගන්න ඕනේ. දැන් ඉතින් සිත දෙව්දුව ගෙට වැඩියා කියලා. දැන් නිරසකමට ඵලයන් කිව්වම දැන් මොකද වෙන්නේ? එහෙනම් ආයෙ කාමයකට හිත දාන්න එපා. ආයෙ මොකකින් හරි හිත කුප්පන්න වෙනවා. කුප්පන ගතියක් තමයි මං කියන්නේ ප්ලේන්ටික් ගන්නවා. නටනවා. සින්දුවක් කියනවා. ආයෙ ඒක නිරසකම යනවා. කරන්නේත් ওই ටික තමයි අපි මේ මම කියනකොට hina වුණාට කරන්නේත් ওই ටික තමයි. අඩු ගානේ දැනගන්න ඕනේ මේක මේ නිවන කියන එක එව නැත්නම් මේ විමුක්තිය කොච්චර විමුක්තිය සඳහා අපි සටන් කරත් විමුක්තිය එනකොට ඒකට බයයි. අපි ඒක නීරස කරනවා. ඒකට පහත් කළ සලකනවා. ඒක මේ නෝන්ජල් කළ සලකනවා. ඒක අපිට මේ සංසාරෙ දික් වෙලා තියෙන්නේ. නිවන ඉච්චර ඈත තියෙන එකක් නෙවෙයි. නිතරම එනවා අපි ළඟට. එනකොට කියනවා හෙට එන්නේ කියලා අදේපා. නායක ගන්නේ මිනිහෙක් වගේ. ඉතින් නිවන අඬා අඬා පිටිපස්සෙන් යන මේ මිනිස්සු පුදුමාකාර ගෞරවකෙ මට එන්න කිව්වා. ගියාට පස්සේ කියනවා හෙට වරින් කියලා. එනිසා අර fear of freedom. සංසාරේ සංයම නිවි මුක්තියට ඇති බය ඔය සයිකියාට්‍රිස් මේ සයිකියාට්‍රිස් නේ එරික් ෆ්‍රොම් ලොකු පොතක් කියලා තියෙනවා. අපි සම්පූර්ණ දවස පුරාම කරන වැඩ ජීවිතේම විස්තර කරන්න පුළුවන්. අපි විමුක්තියට බයයි, මේ සංයෝජන වලට කැමැති. ඒ නිසා අපි සම්පූර්ණ සැලසුම තියෙන්නේ පුළුවන් තරම් ඇලී බැඳී වාසයට තමයි. ඒවා වෙන් වෙනකොට ඉබේම ඇඟ නීරස නී කම්මැලි ගතිය එන්න පටන් ගන්නවා. ඒක පේන්නේ කාල කන්නිකමක් විදියට, නෝන්ජල්කමක් විදියට, නිකමෙක් මම යමෙක් කමක් නැති ගණන් ගන්න නැති කෙනෙක් විදියට වගේ තමයි පේන්නේ. ඒත් අපි මොනවා හරි ක්‍රමයකින් ආයසරයක් මම යා ටිකක් උස්සලා තියලා සිදු ගාලා දුන් අල්ලලා ෂේප් කරලා තියාිනවා. මේක නැතුව වැඩක් නැහැ නේද? ඉතින් දිනුවට පස්සේ පාටියක්වත් දාන්න නැත්තම් වැඩක් නැහැ නේ කියලා නිවන පැත්තක තියලා අරක තමයි කරන්නේ. ඉතින් ඒකයි මම ප්ලේන් තිබනවා නටනවා කියලා කියන්නේ ඒක තමයි. බොරුද කියලා බලන්න කී වතාවක් අප කරා ওই නිරසකම එන්නේ නැද්ද? හැම වතාවෙම අපි කොච්චර ඒකට නිගරු කරලා තියෙනවද? අපි කොච්චර ඒක තුච්ච කරලා සලකලා තියෙනවද? හැබැයි අනාත්ම ධර්මයක් නිසා ඒක නැවත නැවතත් එනවා. කවදා හෝ ඒකට සාදර වෙච්ච දවසේ මායාගේ දත්තසෙන් ගිහිල්ලා එන්න පුළුවන් අපිට. මායා අපි සෙල්ලම් කරන්නේ ওই නිරසකම පෙන්නලා තමයි. හැමදාම බය කරන ඊට පස්සේ කියන්න තියෙන හරි ඇති මට කරන්න පුළුවන් හරි කරපන්. ওই නිරසකම එන්න ආරපන්. එදාට ඔබස් බය යනවා. ඒකාග්‍රතාවය හා අධිමොක්ඛය අතර ඇති වෙනස කුමක්ද? ඒකාග්‍රතාවය කියලා කියන්නේ සමාධිය, එහෙම නැත්නම් කාමච්ඡන්දේ අනිත් පැත්ත කියලා කියනවා. කාමච්ඡන්දේ විරුද්ධ පැත්තට කියනවා ඒකාග්‍රතාවය. ඒකෝදි භාවං සමාධි කියන වචන ටික සම්බන්ධ කරනවා. අධිමොක්ඛය කියලා කියන්නේ පෙර දැක්ම. යමක් දිහා බලනකොට සියලු විචල්්‍ය සාධකයන් සලකලා බැලුවා පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා කවුරු මොන જાතිකයෙක්වත් මෙන්න මේක තමයි වෙන්න හදන්නේ කියලා. ඊට පස්සේ මනස ඒකට පිහිටිය යුතු ආකාරයෙන් පිටනවා. හොඳට නිරීක්ෂණය කරලා ඇති වෙන තොරතුරු නැති මනුස්සයා එනේන තොරතුරුට සැලෙනවා. අධිමුඛ්‍ය තියෙන එක නම් එහෙම නැහැ. තීන්දුවක් ගන්න ඉක්මන් කරන්න. එයා හොඳට සිද්ධිය හදාරනවා. අදාළ විනිශ්චය කරන මේක තමයි වෙන්නේ. කවුරු මොන જાතිකයෙක්වත් ඕක තමයි වෙන්නේ කියලා එයාට පෙර දැක්මක් තියෙනවා. අද සමාජෙ ගොඩාක් නැති චෛසිකේ තමයි අධිමුඛම රිසොලූෂන් කියලා කියන්නේ. මේ ඉංග්‍රීසියෙන් කියන රිසොලූෂන් රිසොලූට් ෆේත් කියවනම් ඒ කියන්නේ ඒ සද්ධාව මොන කවුරු මොනවා කිව්වකත් එක හැලෙන්නේ නැහැ. ඒ කියන්නේ බැහැගෙන තියෙන්නේ පදනමක් සහිතව වෙනස් වෙන්නේ නැහැ. අනික ඒ රිසොලූට් ෆේත් එක තියෙන මනුස්සයාගේ හිතට කවදාකවත් ෆ්‍රස්ට්‍රේෂන් නැහැ. හිතට කවදාකවත් ටෙන්ෂන් නැහැ. දැන් මේක වැරදි නම් මරුණ ප්‍රශ්නයක් නැහැ. මම මේක රිසොලූටඩ් decided අධිමොක්ඛ පාව ආවනට පස්සේ ඒ මනුස්සයාට මේ ශරීරේ පූජා කරනවා මැරෙනවා මොන දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ. අපි ළඟ ඒක නැති නිසා ජාපි නිතරම එනේන සාධකවලට සැලෙන ගතිය තියෙනවා. අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ద్వාර ලෙසද වස්තු ලෙසද ප්‍රසාද ලෙසද ඒ අවස්ථර දක්වා ඇත. ඒවා එසේ වීමට හේතුව කුමක්ද? ద్వාර වෙනවයි කියලා කියන්නේ ඒක ගනුදෙනු සිද්ධ වෙනවා එහාට මෙහාට. ඒක වස්තු වෙනවයි කියලා කියන්නේ ඒක මූලාග්‍ර මූලස්ථානය කරගන්නවා. ප්‍රසාද කියලා කියන්නේ ඒක ඔපයක් තියෙනවා. ඒ තැන්වල චක්කු ద్వාරයට රූපයක් වැඩිචාම් පිළිඹු වෙනවා. මේ සෝත ප්‍රසාදයේ සද්දයක් ආපුවාම ඒකට සංවේදී වෙලා වෙන විදිහට කියනවා ඉලෙක්ට්‍රොමැග්නටික් කරන්ට් එකක් ඇති කරනවා ඒක. ඊට පස්සේ ඒ කරන්ට් එකේ ස්නායු දිගේ අදාළ ස්ථානට ගියාම එයා කියවනවා අතන වෙලා තියෙන දේ මේකයි කියලා. නාසයට ගඳ වැදිච්චාම ගඳෙන් ඇති කරනවා ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් එකක්. ඒ තාමසියුම් එකක් බොහොමත්ම පොඩි වෝල්ටේජ් එකක් තියෙන එකක්. ඒක තමයි මෙතෙන් යන්නේ. නිසා ඇහෙන් යන ස්නායු මේ මොනවාද කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව් එකයි කණෙන් යන එකයි නාසයෙන් ගා දිවේ එක ඔක්කොම ඉලෙක්ට්‍රොමැග්නටික්ම තමයි. නමුත් යන්නේ යන තැන්වලදී ඒවා ඩිකෝඩ් කරලා එහෙ තැම්පත් කරගන්නවා මේ අහවල් දෙය කියලා. සිද්ධිය නම් හැම තැනකදීම එකාකාරව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කරන කෘත්‍ය අනුව තමයි ద్వාරල විදියට වස්තු ලෙස ප්‍රසාද විදියට දක්වලා තියෙන්නේ. ඒක මේ අභිධර්ම එහෙම නැත්නම් ඉන්ද්‍රිය කොටස් කළ දක්වන අටුවාවේදී වෙන මේ දෙයක්. මොකද ඒ ඔක්කොම එකට දක්වන චක්කු ద్వාර චක්කු වස්තු චක්කු ප්‍රසාද කියලා. එතකොට හිතෙනවා මොකද නම් තුනක් දෙන්නේ කියලා. නම් තුනක් දෙන්නේ කෘත්‍ය තුනක් අනුව. අපේිත කරුණාවෙන් 1 2 3 4 ධ්‍යාන පහදා දෙන නිවන් සුව අවබෝධයට ධ්‍යානෙ ලැබිය යුතුමදයි සමාවි පහදා දෙන්න තියෙනවා නම් හුඟක් හොඳයි. නමුත් මේ මෑත කාලේදී ඇතිවෙච්ච විප්ලවීය වෙනස තමයි ඒ ආකාරයෙන් ධ්‍යාන මට්ටමට නැති වුණත් සමාධිය ධ්‍යාන මට්ටම නැති වුණත් නිවන් පාර දියුණු කරගෙන යන්න පුළුවන් සමත ක්‍රමය කියලා කියන්නේ ඒකයි. ඒ නිසා 1 2 3 4 ධ්‍යාන පහදා දීම සඳහා මට තියෙන්නේ වචන ටිකක් කියන එක විතරයි. ඒක මොකද එහෙම ඒව පහදලා දෙන්න පුළුවන් ක්‍රමයක් නැත්තේ නෑ. මේක කහ පාටයි, මේක නිල් පාටයි, මේක හතරස්, මේක රවුම් කියන විදියක් නෑනේ. පළවෙනි ධ්‍යානයේදී විතක්ක විචාර පීචි සුඛ එකග්ගතා කියන ධ්‍යානාංග පහ තියෙනවා. නීවරණ නෑ. ඒක තමයි පළවෙනිම වෙනස නීවරණ වෙනුවට ධ්‍යානාංග පහක් වෙනවා. දෙවෙනි ධ්‍යානයේ විතක්ක විචාර දෙක හැලලා ඉතුරු තුන තියෙනවා. තුන්වෙනි ධ්‍යානයේ සුඛ එකග්‍රතාව තියෙනවා. හතරවෙනි ධ්‍යානයේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන චෛතසික තියෙනවා. මේ විදිහට ගොරෝසු තනකේ පටන් ගන්න සියුම් සියුම් කරගෙන ඒකාග්‍රතාවයේ උපේක්ෂාව කියන චෛතසික වලට යන ගමන් ගමනේ සම්දිස්ථාන හතරක් තමයි රූප ලෝකේ සම්දිස්ථාන හතරක් තමයි මේ රූප ධ්‍යාන හතර කියලා කියන්නේ. ඉතින් මේ දෙවි ගොඩක් ඒ අධ්‍යක්ෂින් පැත්තෙන් බලනකොට කියවන්න සාමාන්‍ය ඵල සූත්‍රය ඒකෙදි සරුවචනාංශේ සාමාන්‍ය අධ්‍යක්ෂින හැටි කියලා තියෙනවා. මම දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී ඒ ධානයේදී අධ්‍යක්ෂින යෝගාවචරයේ අධ්‍යක්ෂින කොටස්. සියලු සංස්කාර අනිත්‍ය බව අසාති වේ මේද පැහැදිලි කර දෙන්න. මේක මෙහෙම කියන්න පුළුවන් මේ හිත පෑරෙන්න හිත රිදෙන්න මෙහෙම කියතයි. අපි කියමු මේ සංස්කාර කියලා කියන්නේ අර ඉස්සලා කියනෝනේ ద్వාර වලට ඇහැට නම් තුනක් දාන්න පුළුවන් කියලා සංස්කාරටත් නම් හතරක් පහක් තියෙනවා. එක නමක් තමයි සංස්කාර වලට තියෙන නම තමයි චේතනා කියන්නේ. චේතනා සංස්කාර අபிසංචේතන අபிසංකාර කියලා කියන්නේ තනි වචනේ සමාන වචන. අපි මේ ජීවිතේ පුරා චේතනා පහල කරනවානේ. අර්ග කරන්න මේක නොකරන්න සෑම චේතනාවක්ම දුක පිණිස පිහිටනයි කියලා හිතුවොත් හිතාගෙන ඉඳ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කොච්චර චේතනා පාල කරනවද හැම චේතනාවටම වග වෙන්න වෙනවා. සියලු සංස්කාර සමතේ කියලා කියන්නේ කිසිම චේතනාවක් නැතුව වෙන දේ දිහා බලන්නේ. ඒක නිසා අපි සුබ චේතනා සුබ හොඳ දේවල් නරක දේවල් මොන දේ ප්‍රාර්ථනා කරත් සෑම ප්‍රාර්ථනාවක්ම දුකමයි දෙන්නේ. මොකද චේතනා කියනව අනිත්‍ය නිසා. ඒ නිසා අපි භාවනා කරනකොට කරන්නේ කිසිම චේතනාවක් නැතුව වෙන දෙයකට වෙන්න ඇරලා බලහන් ඉන්න පුළුවන් ඉඩක් මනුස්සයර තියෙනවා. අන්න ඒකට සමාදම් කරන එකයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ සබ්බ සංඛාර අනිත්‍ය බව තේරුම් ගන්න අපිට අමාරුයි. මොකද මේ සංස්කාර වල පිනත් වැටෙනවානේ, පවත් වැටෙනවා, අනිංජාපි සංඛාරත් වැටෙනවා. ඒතකොට පින ලැබෙන එක අපි අනිත්‍යයි කියනකට කැමති නැහැ. නමුත් චේතන කියන එකට වෙන සංස්කාර කියන වෙන නමක් දාන චේතනා අපි මොනම හරි චේතනාවක් පහල කරොත් ඒ චේතනා කියන්නේ චේතනම් බිකේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරු වීජගණිතයෙන් සමීකරණයක් අපිට පෙන්නලා දීලා තියෙනවා. කර්ම රස් වෙනවා. ඒ කර්ම ගෙවන්න ජීවත් වෙන්න වෙනවා. සංසාරේ. ඒ නිසා හැම චේතනාවකින්ම සංසාරෙ දික් වෙනවා කියලා හිතා ගන්න. ඒ මොකද හේතුව චේතනා කියන්නේ ඒ තරම්ම වෙනස් වෙන දෙයක් අපි ඒ චේතනාව මගේ චේතනා කරන රසෙ අල්ල බදා ගන්න. අල්ල බදා ගත්තට පස්සේ වෙනස් වෙන දෙයක් අල්ල බදා ගත්ත මනුෂ්‍යයර වෙනදී දුකටපත් වෙනවා. ඒ නිසා sabbhe sankhare sabbhe sankhara aniccha කියන එක each and every will is evil කියලා ලියගන්න. හැම චේතනාවක්ම දුක පිණිස පිටනවා. නැත්නම් ill will වෙනවා. ද්වේෂයට යනවා. ඒ නිසා අපි මේ කරන්නේ ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා වස්තු බුදල් අතහැරලා ඇවිල්ලා කවුරු හරි තම්බා දෙන බතක් කාලා හුස්මත් ස්වභාවයෙන් වැටෙන්න ඇරලා කිසියම් චේතනාවක් පහළ අනිච්චන් දුක්ඛන්වත් එපා. නිවන් ලැබේවත් එපා. චේතනාවක් පහළ නොකර මොකද වෙන්නේ කියලා බලන්න බලනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා කර්ම ගෙවේයි අලුතෙන් කර්ම රැස් වෙන්නේ. මෙච්චරයි අපිට කරන්න පුළුවන් උපරිමේ. වර්තමාන මොහොතේ කරන උපරිමේ තමයි කිවෙන ඕනේ දුක්ඛ කර්මයක් සුඛ කර්මයක් ගෙවිච්චාවයි ඒ මතින් අර්ම කර්ම රැස් කරන්නේ, ඒ මතින් චේතනා පහල කරන්නේ. එතකොට මේ මිනිහට මොකಾದ කියන්නේ? කිසිම චේතනාවක් පහල නොකරගෙන ඉඳ චේතනා කරන මිනිහට තමයි යෝගාවචරයයි කියන්නේ. එමන් සෑම මිනිස් జాතියට අයිති කෙනෙක් නෙමෙයි. බුද්ධ මනුෂ්‍යගේ වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකන් දැන හෝ නොදැන ඒකෙත් තියෙනවා අසම්පජාන මනෝ සංකාර තියෙනවා, සම්පජාන මනෝ සංකාර තියෙනවා. දැන දැන වහන කරන චේතනා තියෙනවා, නොදැන පහළ වෙන චේතනා තියෙනවා. වැඩිම දුක දෙන්නේ දැන දැන පහළ වෙන චේතනා නතර කරපු දවසේ අපිට තේරෙයි හිත පුරුද්දට නොදැන පහළ කරන චේතනා වගේක් තියෙනවා. අපි කොහොමටත් හිරගිය තමයි ඉන්නේ. එව්වත් අපි අයිතිවාසිකම කියනවා, හිතලා කරන වලත් අයිතිවාසිකම් කියනවා. මේකේ කිසිම ගොනුවක් නැහැ. එනිසා බුදුජානනාංශිකන ඔබට මේ භයානකම තේරෙයි. හිතලා කරන චේතනා සද්ධාවෙන්, වීරියෙන්, සීලයෙන්, සමාධියෙන් නතර කරලා බලන්න හිටපන් මොකද වෙන්නේ කියලා. අපි නොදැන පුරුද්දට ඇබ්බැහියට අනුසේ නිසා ආශව නිසා පහල කරන චේතනා දකිනකොට ඒක කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ කියලා බලන්න. එකක් පැහැදිලි. කවදාකත් ඒ චේතනා අපේ සුභ සිද්ධියට නෙමෙයි තියෙන්නේ. ඒක තනි කර සංසාරේ පවත්තන මාරයට තමයි පක්ෂග්‍රාහී වෙලා තියෙන්නේ. ඒක දකින්න ඇති කරන චේතනාව නතර කරන්න ඕනේ. එතකොට තමයි ඇති වෙන ස්වභාවයෙන් ඇති වෙන චේතනාව තේරෙන පටන් අරගන්නේ. එතකොට පේනවා අපි මේ කාටද පහඳින්නේ? අපි කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ කියලා බැලුවොත් චේතනා පූර්වක කරන හැම දෙයක්ම මාර පාක්ෂික වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය චේතනාවක් කියලා. හැබැයි බුදුහාම කියනවා චේතනා නැති කිරීම සඳහා ගන්න චේතනාවක් නිසා ඒක තමයි අඩුම සර්වඥතා ඥාණයට අහුවෙන අඩුම චේතනාවෙන් නිසා පුළුවන් තරම් ඒකට හිත තියාගෙන ඉන්නේ කියලා. ඒකට අනිත් ගොරෝසු චේතනා ඒ මතින් ගිවන් කිරීම තමයි වෙන්නේ. කර්මකර සීලේ නිර්වචනය කරන මේ පංචශීල රකින්න පමණක්ද සීලේ කියන එකෙන් කියන්න පුළුවන් අභය දානය කියන එක සීලෙට දෙන නිර්වචනය. අභය දානය කියලා කියන්නේ අපි හොරකමක් සතුන් මැරීමක් හොරකමක් කාමීත්‍යාචාර බොරුවක් කේලමක් මත්පැන් බීමක් වැරදි ජීවිත හැම දෙයක්ම කරන්නේ අනුන්ට බයක් දෙන එක. සත්‍යක් මරනකොට මරණ බය දෙනවා, හොරකම් කරනකොට බය දෙනවා, කාමීත්‍යාචාරයේ වස්තු විමයට බයක් දෙනවා, බොරුවෙන් කේනමෙන් බයක් දෙනවා, මත්පැන් පානයෙන් බයක් දෙනවා, වැරදි ජීවිතන බය දෙනවා. ඒක නිසා දුසිල්වතා අනුන්ට බය දෙන නිසා තනියමයි විවේකෙයි දනයි නොදනයි ඉන්නේ බයෙන්. මේක නිසා යා තිරසෙනෙකුට බොහොම සමානයි. මොකද තිරසන ලද්දා පටන් ජීවත් වෙන්නේ බයයි. ඒ නිසා බුදුරජාණන් කියනවා සියලු කෙලෙස් වලට තනි වචනයක් කියනනම් බය. ඒ බය තමයි කරා නැවත නැවත එන්නේ මේ අනුන්ට බය දෙන නිසා. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න මේ පින්කල ලැබිච්ච ජීවිතේ මං ආය කවදාකවත් දෙවැන්නේකට බයක් ඇති කරන්නේ නැහැ කියලා. මොන්නම හේතුවක් නැතිවත් බයක් ඇති කරන්නේ. ඒක ඊට වැඩි සීලයක් ඇත්තේ නැහැ. එතකොට අපිට ලැබෙන දේ තමයි නිර්භය. බුදුජානසේ සඳහන් කරන දුසිල්ලදාට අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා බය හතරක් තියෙනවා. අත්තානුවාද බය කියන්නේ අරුවලට අඳුරට යනකොට, ලෙඩ වෙනකොට, වයසට යනකොට අයියෝ කියලා හිතෙනවා. තමන් ගැන තමන් පශ්චාත්තාපයක් වෙනවා. ඒක අපරාධකාරයාට වෙන කවුරුත් දඬුවම් කරන්න ඕනේ නැහැ. එයාට තනි වෙනකොටම ඇති. දෙක පරානුවාද බය, රට්ටු බය නෝ හැදිච්ච gedara නැහැදිච්ච එකයි කියලා බයින්. මම බැනුම් අහලා දෙනවා ඇති වෙන්නේ. ගෞක හැදිච්ච gedara නැහැදිච්ච එකයි කියලා මිනිසු බයයි. ඒ ලෝකේ හැටි. දඬ බය කියලානේ කවදා හරි පොලිසියට අහු වෙනවා. එහෙ නැත්නම් හිරේ ගිහිල්ලා රාජ්‍ය දඬුවම් වෙනවා. ඒ මොනවා කරන්න නැත්නම් අපාගත වෙනවා. ඒ හතරෙන් කොතනකින් හරි අහු වෙනවා. අද අත්තානුබාධ වාද බය නැති කරන්න පුළුවන් බීලා. පරානුවාද බය නැති කරන්න පුළුවන් පගා ගහලා. දණ්ඩ බය නැති කර තැකි නමුත් තාම අපාය බය නැති කර ගන්න ක්‍රමයක් අහුවෙලා නැහැ. එහෙනම් බුද්ධ ආගමත් උඩ දාලා බෝල ගහනවා මේගොල්ලෝ. ඒක අනිවාර්යයෙන් මුල් බැල ගන්න තියෙනවා. මොකද ඉන්සන් සීලය මතක තියාගන්න අභය කියන වචනයයි සීලයයි සමානයි. අපි කොච්චර සිල්වන්ත වුණත් කාට හරි අපේ සීලය නිසා හෝ කාට හරි බයක් ඇති වෙනවනම් නින්දා වේවා. ඒ සීලයට නින්දා වේවා. අපිට කරන්න තියෙන්නේ මගේ මේ අනුන්ගෙන් යැපෙන අපිට නම් කියත හැකිනේ කොච්චර හරි මේ සිවුරත් අනුන්ගේ දානෙත් අනුන්ගේ ඉන්න ගේත් අනුන්ගේ ඔක්කොම අනුන්ගේ නිසා පැවිද්දර කියන්න පුළුවන්. මේ අනුන්ගෙන් යැපෙන මගෙන් අනේ කාටවත් බයක් ඇති නෝවා කියලා කරන්න අමාරුයි. මොකද අපි මේ ස්වභාවික වර්ණයෙන් ජීවත් වෙන නිසා එකෙක් මරාගෙන එකෙක් ජීවත් වෙන තැනක් තියෙන survival of the fittest බලවතා ජයගනි සිස්ටම් එකේ මේ යන්නේ. අන්නේ අධිරාජ්‍යවාදී ක්‍රමයකට යන්නේ. හැබැයි චේතනාපූර්වක බයක් දෙන්න එපා. උනාට කරන්න දෙයක් නැහැ. මොකද ජීවත් වෙනවා කරන්න බෑ. අපි මේ ජීවත් වෙන්නේ පළමු ගොඩක් උඩ. අඩියක් තියන්නේ ලක්ෂ ගණන් පණුව උඩ. ඉතින් උන්ට බයක් එනවා ඇති ඒ වෙලාවේ. යන්නේ ඒ නැති වෙනවනම් ඒ කියන්නේ බයක් නොවේවා කියලා ජීවත් වෙන බණ ඒ තමයි සීලය කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ කුඩා හෝ වරදක් කළ විට නැවත නැවත මතක් කිරීමේ විශාල අකුසලයක් කරනවා පත්තන අකුසලයක් බවට පත්වන බව අසැත්තෙමි. මේ ගැන අපට අනුකරණාවෙන් පැහැදිලි කර දෙන මෙන් කෞරවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ වාක්‍ය අනිත් පැත්තට කියන්න පුළුවන් කුඩා හෝ හොඳ දෙයක් කළ විට ඒ නැවත නැවත මතක් කිරීමේ විශාල කුසලයක් වෙන බව අසැත්තෙමි. ඒක නිසා හැමදාම කරපු කුසල් ටික විතරක් මතක් කරන්ඩ ජීවිතේ මල් විහිං පල් නැහැ. දැන් වෙලා තියෙන්නේ ජීවිතේ කොහොමඩක්වත් හොඳ නරක දෙකම තියෙනවා. නිතරම සමාදන් වෙනවා. අනේ එදාකද අකුසල කර්මයේ සිරුවන් තරණය සමාදන් වේවා සමාදන් වේවා සමාදන් වේවා. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් අර කරපු අකුසල කර්මයේ සමාදන් වෙනකොට ඉතින් රැව් පිළි රැව් දෙන්නේ හිතේ අකුසලේව තමයි. ඒ නිසා හිත හදන්න පුරුදු කරන්න හොඳ පැත්ත දකින්න. සුන්දර පැත්ත දකින්න. ලස්සන පැත්ත දකින්න. එතකොට නිකම්ම සුන්දරයි. මේකට තමයි මෛත්‍රී කියන්නේ. බුදුහාමෙන් කියන සුඛ පරම සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතු මෙමුති වදාමි. ඉද පඤ්ඤස බිකුණු උත්තරින් අපට විඥාන්ත. මාන්නේ නිවන් දකින තෙක් මේ ශාසනයේ වැඩ කරන භික්ෂුව සුභ පැත්ත විතර බල ජීවත් වෙන්නේ කියලා තියෙනවා. ඒකයි මේකට දෙන්නේ තියෙන උත්තරේ. ඉතින් මේක අනිත් පැත්ත බලලා තියෙනවා. නමුත් මට කියවෙන්නේ මේ කියවෙනකොට මට කියවෙන්නේ අනිත් පැත්ත. මම කරලා තියෙන පුංචි හොඳක් වේවා නම් මම ඒක නැවත නැවත සිහිපත් කරනවා. මම විතර අපරාධ කළ නැහැ. එක එක්කත් මන් දන්නා. ෂුවර් මේ ජීවිතේ තම්බේකට සලකන්නේ. ඒ කරලත් ඉවරම දැන් නිසරණේ ප්‍රධාන කර්මත්තානාචාරී මේ වයිසින් බුදුම මේ ප්‍රාතිහාර්ණේ බුදුහාමරංගේ තියෙන පුරුෂ ධම්මසාර්ථි ගුණේනේ වෙන මොකද්ද මේ මගේ ගුණයක්ද මම ගිය පාර ගියානම් මෙලාට උසාවි උසාවිනේ පිරේ ඒව අනුමත කරන්න ඒව කරන්න ගියානම් මට උයාගත්ත බත බෙදාගෙන කණ්ඩා හම්බ වෙන්නේ නැහැ මට ඒ තරම් අනුන්ට සැලසුම් කළා කරදර කරලා තියෙනවා නමුත් දැන් ඒ ඕගොල්ලෝ කවුරු හරි දන්නවනම් මං යුනිවර්සිටි මං ආශ්‍රය කරපු කවුරු හරි ආශ්‍රය කරලා තිනවනම් කියයි මීයාගා ඔය කරන්නේත් බොරුවක් කියලා. මේ දැන් මේ කරන්නේත් බොරුවක් කියයි. මොකද ඒ තරම් නටන කකුලේ ගෙජ්ජි කපන්න පුළුවන් මට. කවදාකවත් නැහැ මේ කරපු දේවල් ගැන මං ඒවත් hina වෙලා කතා කරනවා. ඒකල හිතන දැන් කොහෙද ඉන්නේ මම? දැන් ඉන්නේ සියලු දෙනාම හොඳයි කියන ඔයගොල්ලෝ දන්නේ නැහැ මම නරකයි කියලා. මම ඕගොල්ලෝ ඉතින්නේ මම මේ වැඩන්නේ ඒක කතා කරලා වැඩන්නේ. කොහොම හරි හොඳ පැත්ත බලනකොට වෙන විප්ලවයක වෙනසක් දකින්න මන් දිහා බලන්නේ. හොඳ පැත්ත විතරක් බලන ජීවිතේ. කවදාකවත් කමටහන් සුද්ධ කරනකොට හරි භාවනා කරනකොට හරි සැක කුකුස් තියෙන කෙනාට ඉව කතා කරන කෙනා කාලකන්ණී. අහන මිනිහත් විත කාබාසිනිය වෙනවා. ඒ නිසා ඒ ටික සියල්ල කපලා දාන්න. අනේ මට එක පැයක් වාඩි වෙලා ඉන්නකොට මම ඇතින් සතුම් මැරුනේ නැහැ හොරකමක් උනේ නැහැ කාමීත්‍යචාරයක් උනේ නැහැ කියලා හිතන්නේ බොරුවක් කියුනේ නැහැ පසුරුසචනයක් කියුනේ නැහැ හිස්සචනයක් කතා කරුවේ නැහැ කියලා හිතන්නේ පුළුවන් ද බලන්න එක පැයක් භාවනා වැඩ කරන්නේ නැතුව වචන කතා නොකර ඉන්න හැම කතා කරන වචනයක්ම මේ කර්මපතයක් වෙනවා මේ සමේ ඉඳගෙන ඉන්න එක පොඩි දෙයක්ද කියලා හිතන අපිට සංකාරූපික ඥාන උද්‍යප්පේඥාන බල්ලට දාන මේ අඩු ගානේ චේතනාපූර්වක කියලා මම මේ පැය සිල්ලක් අය කියලා. මේ දවස් හත හිටියේ අපි වෙන මොනවද ඕන කරන්නේ? මෙච්චර මේ විසම ලෝකයක අපිට පුළුවන් නම් අපිට අදිෂ්ඨානපූර්වක කියන්නේ මම නෑ මං ඒ කාලේ බෙන්දේ ඉඳ තියෙනවා මම නම් කිරුවේ නෑ. යම රජුණ හොම්බඩ දෙකක් දමලන්ලා කීයද හැකියකෝ තොට වැරදිලා තියෙන්නේ මට වැරදිලා නෑ. එයි අපි දවස් ගානක් අඩු ගානේ උත්සාහ කරලා තියෙනවා. මෙව මේ ලෝකේ තියෙන ආශ්චර්ය ධර්ම ඔයගොල්ලෝ ලැබුවා මුල්ලකට දාලා මට අනේ ධ්‍යාන ලැබුණේ අහතෙන් යන්න හම්බුනේ නැ දිබ්බජක්ක හම්බුනේ නැ කියලා කොහෙදෝ ලයිස්තුවක් කරන අඬා හො ගන්න. මට නම් නැත්තකින් නොපතා. එහෙම කරන කෙනෙක්වත් එහෙමයි. එහෙම වැරදි හොයේ නැ අනුන්ට දුක් දෙන කෙනෙක් දැක්කම මං කාටකම අයින් කරන්නේ. මන්ද කෙලෙසේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඔච්චරමයි කෙලෙසේ. වැරද්ද හොයවා වැරද්ද සමාදන් වීමයි කෙලෙසේ කියන්නේ. ඒක අයින් කරගත්තට පස්සේ අපිට මේ විදිහට කල්යාණ මිත්‍රව ලැබිලා මේ විදිහට වැඩ කරන යන හමුනේ පුංචි පිනක්ද ඒක මේ අපි හිතලවත් ගන්න බැරි එකක් නේ ඒක නිසා ඒක සමාදන් වෙන්න වෙලාවක් හම්බුනේ නැති වුණොත් ඉතින් sorry එච්චරයි කියන්න තියෙන්නේ sorry තමයි කියන්න තියෙන්නේ ඒ නිසා මේ you must try to find a reason to be glad under any circumstances එච්චරයි පොලියන්නගේ පොත අරගෙන කියවන්නේ පොලියන්න top මම ඔක්කොටම අනුමත කරනවා ඒක ළමා පොතක් තව ඕගොල්ලෝ ළමා මට්ටමේ මේවත් නැහැ ඒකයි මම මේ ළමා පොත අනුමත කරන්නේ ඒක කියවලා බලන්න ජීවිතයේ සුභ පරමාර්ථයේ දිහා සුභයි වැත්ත බලන ජීවත් වෙන බුදුහාමුදුරන්ගේ වචනේ හරි ලස්සන කියලා තියෙන නිසා වැරදි සමාදම් වෙන්න එපා ඒක මාරපාක්ෂිකයි පුළුවන් තරම් හොඳ සීපත් කර කර සමාදම් වෙවි සමාදම් ඉන්නවනම් ඒක රැව් පිළි රැව් දෙනවා ඒ නිසා මට නම් පේන්නේ දෙන්නේ වෙනසක් ඔක්කොම තියෙන සමාන සැප දුක් දෙකක් සමාන පව කුසල අකුසල මට නම් වෙයි. අපි ඔක්කොමලා ඉන්නේ මේ මෙතෙන් යනකම් එලි ගිලිලා. නහය විතරක් කුස ගන්න පුළුවන් මට මේ තියෙන. එහෙමදයි නැහැ උස ගන්න පුළුවන් හොඳයි ඒ චේදී බේරණ එකයි තියෙන. ඒකල ඒ වගේ හොඳ බලන කට්ටිය සුබ පැත්ත බලන කට්ටිය ආශ්‍රයට තියාගන්න නොකන බේ වුණා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. සෝවාන් මාර්ගය යන විදර්ශනා ඥාන වැඩිීමේ මාර්ගයද සෝවාන් ඵල යන ගෝත්‍ර පුඥානෙ ලැබීමද මාර්ගය සහ ඵල යන දෙක කටවෙන් පහදා දෙනමින් ඉල්ලමි. තෙරුවන් සරණයි. මාර්ගය සහ ඵලය කියන එක විස්තර කරන්න මෙහෙමයි. අපි විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයේ හොඳට කියවලා ප්‍රශ්න පත්‍රයට හරිය උත්තර ලිව්වනම් අපිට එතනදීම තේරෙනවා මට මගේ හිතුණු ප්‍රමාණය මට ලියා ගන්න හම්බුණා මේ ප්‍රමාණය මට පාස් වෙන්න ඇති කියලා. එතකොටම මාර්ගය සම්පාදනය කළ ඉවරයි. නමුත් ඒ කවුරු ස්ක්‍රිප්ට් එක කරෙක් කරලිවලා ප්‍රතිඵල එවෙන දවසේ නිකන් අපිට ෂුවර් නෑනේ. ප්‍රතිඵල එනකන් ඉන්නවයි කියලා තියෙන්නේ. ඒ නිසා විභාග ප්‍රශ්න පත්‍රයේදී වෙනසක් තියෙනවා උත්තර ලියලා දවස් ගාණක් කරනවා ඵලයෙන්ද විපස්සනා කරනකොට එතනදීම තේරෙනවා. ඊට වෙදී වෙන මොනවාක්වත් මේකේ මහා ලොකුවට ගන්න දෙයක් නැහැ. ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොටම Taman දන්නවා Taman තිබුණ දැනුම ප්‍රමාණවත් විදිහට මතු වුණා. මම ලිව්වා උත්තර දුන්නයි කියලා ඒක තමයි මාර්ගයේ සම්පූර්ණයි. නෝ ප්‍රශ්න පත්‍ර බලන කෙනාගේ ප්‍රතිඵල එනකම් බලා ඉන්නා වගේ තියෙන්නේ නැතුව මේ ගෝත්‍ර භූ ඥාන අනම්මනක් කියනෙව්වා පසු කාලෙ නිකති වෙච්චිව්වා. ඒක විස්තර කරන්න පුළුවන් නමුත් කෙටියෙන් මතක තියාගන්න ඒ වගේ මේ භාගයට උත්තර ලිව්වා මාර්ගයේ සම්පූර්ණයි. ප්‍රතිපලය ආවා ඵලය සම්පූර්ණයි පාස්නා මොත් පාස්න එකන ලියලිවරනකොට Taman දන්නවා සාර්ථකව මුණ දුන්නද නැද්ද කියලා. අන්න ඒක තමයි මේකේ තියෙන්නේ. හුස්ම ස්වාමීන් වහන්සේ හුස්මේ සිට පිහිටවාගෙන සිටන විට ඇතුළෙන හුස්ම නාසය අග හැපි උඩුකය හරහා උදරය දක්වා ගමන් කරත් පපුවේ පිටවීම හුස්මේ පිටවීම නොදැනේ. මේ පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් කමස්කාර පුරු ඉල්ලා සිටිමි. මේක ඇත්තටම පහදා දෙන්න දෙයක් නැහැ. ඉතින් දැනෙන්නේ නැත්නම් දැනෙන්නේ නැහැ තමයි. ඒක එච්චරයි. නමුත් අඩු ගානේ ගන්න හුස්ම දැනෙනවා නම් එන හුස්මක් පාසා ඇතුල් වෙන හුස්මක් පාසා දැනෙනවා නම් අපි දන්නවනේ හිත පිට ගිල්ල නැහැ කියලා. ඒ හොඳටම ඇති. මේකට මත දෙකක් සඳහන් කරනවා. අනුපද ධම්ම විපස්සනාව සහ අනුපද ධම්ම විපස්සනා කියලා කියන්නේ රෝලයක් තින්ත ගෑවිච්ච රෝලයක් පාර දිගේ ඇදෙන ගියොත් රෝලගේ දිගට තින්ත පාර හිටිනවනේ. අනුපද ක්‍රමයේද හැරමිටියක් ගන්න යට තින්ත ටිකක් ගාලා තිය තියා ගියොත් එතනින් මෙතනින් තින්ත වැටෙනවා. ඉරි පාරක් වැටෙනවා. එතකොට අර රෝල පෙරලන එකට කියනවා අනුපද ධර්ම ක්‍රමය කියලා. මේකට කියනවා යටි කෝටිතෝ පීලෙන්තෝ විය. හැරමිටි කොනකින් තද කරගෙන යන්න වගේ. මේ වගේ අතනින් මෙතනින් ලකුණු දෙනවා. නමුත් ඒකෙත් අර වගේ මේ ගමනක් තියෙන වගේ ආස්වාස ප්‍රසවාස දෙකම දැන්වන රෝල පෙරලගෙන යනවා වගේ. ආස්වාසේ විතරක් වැටෙනවා නะ තිටිටි යන තියෙනවා. නමුත් ඒකත් ඒකේ පෙත පේනවා. මාර්ගේ පේනවා. ඒ ඇති හොඳටම ඇති. එතකොට නම් අඩුපාඩුව කියන තියෙන්නේ මේ ආස්වාසේ බලනකොට නාසය යගයි උඩුකයයි උදරය දක්වා හිත චලනය වෙලා තියෙනවා. මේක සමාධියට බාධායි. හිත එක තැනක තියෙන එකයි අපි අනුමත කරන්නේ. ඒකාග්‍ර කරනවායි කියලා කියන්නේ හිත එක තැනක තියලා එතන ඉඳලා ඇතුළෙන් පිටවීම බලනවා. නැත්නම් ඇතුළෙම මූලමෙදක බලනවා. නමුත් ඒ හිත ඇවිදිනවා නම් සමාධිගත වෙන්නේ නැහැ. ඒක විතරක් නිවැරදි කරන්න පුළුවන්. ආස්වාස් ප්‍රසවාස කරේ හිත යොමා සිටු මිට ඕනෑම සද්දයකදී දරපලන කුරුල්ලන්ගේ හඬ පොල් ගාන වැනි සද්ද සිත විසිරිනොයයි. නමුත් මිනිස් කටහඬ ඇසුරු පමණින් සතිය විසිරියයි. මේක නම් ආයි පුදුම සිද්ධියක්. මේක හොඳටම කියන්නේ වෙස්ටර්නස්ලා. පැටිරකය ආපුවාම මොන්නම තාලෙකින්වත් විශ්වාස කරන්නේ මේ වගේ පිටියට හේත් වෙලා සුද්දායි යහපැත්තේ භාවනා කරනවා. අනික් පහත්ය දන්නේ ඔය කාමරේ පිටපැත්තේ වයර් එකක් බස්සන්න කොටනවා. මේ මහත්යත් බොහොම කලාතුරකින් බොහොම නිමිච්ච මනස මේ වයර් එකක් දාන්න ඇතුලේ කොටනවා. කොටලේ වැසිකිලියට යන දාතකොට කොටපු පිටිය ඇතුල් පැත්තේ යනකොට සුද්දෙක් භාවනා කරනවා ඇතුල් පැත්තේ ඉඳගෙන. මනුදට හරි කනගාට වෙවිලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ බලන්න අපි මෙච්චර දුර ඇවිල්ලා අපි චෝදනා කරනවා සද්ද කරනවායි කියලා. මම දන්නේ නැහැ. මම මේක පිටිය කොටනකොට එහා පැත්තේ සුද්ධ භාවනා කරනවා ගිහිල්ලා මං වෙනුවෙන් කියලා සමා වෙන්න කියන ස්වාමීන් වහන්සේ මම මේ ගැන ඕනෙම යටත් වීමට කැමතියි කියලා. ඉතින් මං කල්බල කෙරුවේ නැහැ. පස්සේ කමටහන් සුද්ධ කරන්න ආවට පස්සේ මං සුද්ධට කිව්වා මෙන්න මේමයි භාවනා මධ්‍යස්ථානට ආවත් මෙන්න වගේ අඩුපාඩු වගේ සිද්ධ වෙනවා. අපි ආයතනයේ වශයෙන් සමායිලුණා කිව්වේ මොකද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා. මට එම් බාධාවක් උනේ නැහැ කිව්වා. මොකද අසවල්වසේ මේ ඔබතුමා ඉඳගෙන ඉන්න පිටියට පිටපැත්තෙන් කොටනවා. නෑ ඒක මට බාධාවක් උනේ නැහැ කිව්වා. කිසිසේත් නෑ හිත නරක කරගන්න එපා කිව්වා. මට මනුස්ස කටහඬෙන් පිටක ඕනේ එකක් පුළුවන් කිව්වා. කුසුකුසු ගාන සද්දයකට හරි මනුසු කටහඬක් આવොත් නම් අපි ඒ තරම් මානවයාට ප්‍රේම කරනවා. ඒක කියපු දවසේ මට හිතුණා ඒ මම හරියටම පිරිසුදු කළා කිව්වා. මට ඕනම සද්දයක් මම කෝච්චි යද්දි කෝච්චි පාරෙන් ඉඳගෙන මට බහන කරනවා. ඒක මම දන්නවා ඒක සද්දයි. නමුත් කටහඬ සද්දයක් આવොත් ඒකට ඇදිලා යන එක නම් මොන විදිහකට නතර කරන්න බෑ කියලා. ඉතින් කියන්නේ අපේ හිතේ රෙකෝඩ් වෙලා තියෙන හැටි යටින් අනිවාර්යයෙන්ම පටිගයක් වැඩ කරනවා. කටහඬක් ඇහෙනකොටම දන්නවා මේක අස්වාභාවික දෙයක් කියලා. ඉතින් ඒක පිළිගන්න අපේ හිත කැමති නැහැ. ඉතින් අපි ඒකට මේ හිත තත්ත්වගත කරගන්න ඕනේ. අපි කොහොමද පිරිත් ටිකක් ඇහෙනකොට මනුස්ස කටහඬක් නේ ඒත් අපි ප්‍රී කරනවනේ. එහෙම නැත්නම් නන්දමාලික හොඳ සින්දුවක් ඇහෙනකොට හැම නරක සද්දයක් නෑ. සමහර ඒවට අපි ප්‍රී කරන නිසා ඕකේ එහෙම මේකක් නෙමෙයි. අපි ඒ නිසා මේ අර කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සිද්දුසි කියලා තියෙනවා. රුන්න මෙදම් බික්කවේ ගීතං උම්මන්ත පිටම් බික්කවේ නච්ඡං මානි සින්දුවක් කියලා කියන්නේ ඇඳිල්ලක් නැටිල්ලක් කියලා කියන්නේ පිස්සුවක් ඔන ලස්සන සෙට් එකක්ම දෙනවා කලාකාරින්ද සම්මාන වාගයක් වෙනම පිටක තියෙන නිසා කවුරු හරි සින්දුවක් කියලා කියන්නේ පවුනේ බැනලා වැඩන්නේ අඬනවා ඒ මනසිතිය අපි මොකද කරන්නේ අපිත් එකතු වෙලා සෝරි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් කතා කරනවා කියන්නේ මේ සින්දුවක් තමයි. නිකන් ඉන්න බැරි ගමනේ මේ මනසට හිතුව පිස්සු වැදෙනවා. ඉතින් කතා භාවනා කරන කෙනෙකුට හරි ගිහිල්ලා කතා කරන්න ඕන. අනේ එහෙමත් කළා කමන්නේ සන්තෝෂ වෙනවා නම් කියලා කරබනින් එකයි තියෙන්නේ. මේ අපි මේ 10 වෙනි රිට්‍රීට් එක නෑනේ. තාම බේරන්න බැරි වෙච්ච ඔය ප්‍රශ්න තමයි තියෙන්නේ යෝගාවචරයව කතා කරන්නේ. කොච්චර කිව්වත් මට ලියලා මෙහෙලා තියෙන ලියුමක් මේකට කාන්තාව ටිකක් ලොල් ගතියක් දක්වනවා කියලා. අස්සම් කළ තියුනේ කාන්තාවක් තමයි ලියුමේ. ඉතින් මම කෝ කාන්තාව කතාවට ලොල් ගතිය දක්වනවා වගේම කතා කරන බව වැරද්ද දකින්නත් ලොල් ගතියක් දක්වනවා. අපි 얘ගෙන යථාකාරයේ සල්කා බලනවා කියේ. එබැවින් මම සමා වෙන්න කිව්වට මත් නම් එහෙම කතා කරුවා කියලා මම නම් තරහ යන්නේ නැහැ. කතා කරනවායි කියලා කතා කරන්න එපයි කියලා චෝදනා කරන අය පිළිබඳ තරහ යන්නේත් නැහැ. ඔය කතා කරුවට ඒකේ දෙයක් ඇත්ත නැහැ. මට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි වැඩ කරන්නේ ලෝකෙක ආකල්ප තියෙනවා. මෙතන ඉන්න දායකයයි යෝගාවචරය කොහොමද අපි අඳුරන්නේ? යෝගාවචරය වගේ දායකෝ ජාහිතෝගේ යෝගාවචරය කතාරිනවා. ඒ නිසා මොකටද අපිට මේ එක තැනකින් ඉඳලා කන්න දෙන්නේ? මොකද්ද තියෙන උවමනා? දැන් යෝගාවචරයගේ ආකල්ප තියෙනවා. ඊට වෙන ප්‍රධාන දේවල් තමයි වැඩවල නැවතිල්ලේ ගතියක් තියෙන්න ඕනේ. කතාවේ අඩුවක් තියෙනවා. ඒ වෙනත්ත මේ කියන එකේ පේන තියෙනවා වෙන ඕනේ සද්දයක් ආවට ඉවසන්න පුළුවන් මේ කටහඬ සද්ද ආවම ඒක ඒ කපුටෙක්ගේ බලන කපුටු තට්ටක් දැක්කොත් මොන තරම් විප්ලවයක් කරනද කියලා වෙන මොකක් දැක්කත් උට ගන්න නැහැ කපුටු තට්ටක් දැක්කොත් ටක් ගාලා පණිඩයක් කරන SMS සරණ කට්ටිය එනවා රැස්වීමක් තියලා එතන වෙන සෙල්ලම් ඒ ඔය රිලෙවෙකට වුණත් ඒ රිලා පැටියෙකුට මොනවද කරනවා දැක්කොත් ආය මුකුත් නැහැ ඉතින් සියලු දේ අතහැරලා පයින්ව 50 එපයි කියලා. ඒ වගේ අර මේ කටහඬ මේවා තියෙන එක නිසා ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ අපිට ප්‍රශ්න නැතුණා. තන මේ හිටිය ඉස්සර පාරන බාසු නැ කෙනෙක්. මේ ඒ බාසු නැටත් එහෙමයි. ඒ අර කොච්චර කතා කරුවත් භාවනා කරන නිසා මසක් ඕන කෙනෙක් භාවනා කරන තැන කතා කරනවා. ඒ මට පුළුවන් නම් අනිත් කටට බැරි මොකද කියලා අහනවා. මම කිව්වා එහෙම නේ මනස උඹට පුළුවන් නට ඔක්කොටම බෑ. ඒක නිසා උඹ පරිස්සම් වෙන්න බලවත් නෑ අවසර. ඕනෙක නුව කතා කරන්න කියන්නේ මට භාවනා කරන්න පුළුවන් කියන මනුස්සය නිසා කිසි කෙනෙක් භාවනා ශාලාවට වැඩ කරනවා නියක් නෑ ඒකට ඉගෙන ගන්න ඕලු කතා කරනකොට මොකද ඒක හොඳ නෑ ඔක්කොමලා එහෙම නෑ ඒ නිසා පරිසම් වෙන්න කියලා නිසා අපි පටිතද කරගන්න එකයි තියෙන්නේ මේක ඇත්තටම මම කියන්නේ ඒ මනුස්ස හිතක තියෙන රහස් අපි භාවනා කරනකොට මතුවේ අපි මෙදා ගැනීම මෙතන කරන්නේ හැම කෙනා ළඟම මේ වගේ සමහර ගති තියෙනවා යම් යම් දේවල් වලට විශේෂයෙන් අපි කිපෙන ගති තියෙනවා ඒක දැනගත්තට පස්සේ කියන්න පුළුවන් ඒ කියන්නේ අපේ ස්විච් බෝඩ් එක අපි දන්න දැන් මේ පොත්තම තද කෙරුවොත් රතු පාට ලයිට් එකක් කරනවා මේක කරුවා කොළ පාට ලයිට් එකක් කරනවා මේ දැක්කම තමිලි පාට ලයිට් එකක් කරනවා ඒ ස්විච් එක හાર્ඩ් වයර් සර්කිට් එකක් තියෙනවා ඉතින් අපිට බලන්න ඕනේ මේ වයර් මේ සිස්ටම් එක ගලවලා වයර් එක මාරු කරන්න පුළුවන්ද කියලා මේක තද කරනකොට රතු පාට කරනකොට කොළ පාටක පත්තු වෙන්නේ මාරු කරන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව කියන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පඤ්ඤා විමුක්ති විස්තර කර දෙන්න පරිසංකා බලය හා භාවනා බලයේ විස්තර කර දෙන්න. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ විදර්ශනා ක්‍රමයෙන් නිවන් ලබන එක විතරයි. එහෙම නැතුව නිවනේ රසයක් වෙනසක් නැහැ. චේතෝ විමුක්ති කියලා කියනවා සමත ක්‍රමයට අනේකට සමත මාර්ගයේ මේ ප්‍රඥා විපස්සනා ක්‍රමයෙන් සුද්ධ විපස්සනා ක්‍රමයට පඤ්ඤා විමුක්ති කියනවා. පටිසංඛාන කියන එක විපස්සනා කියන වචනේ දාන්න කියනවා. පටිසංඛාන ඥාන කියලා කියන්නේ විපස්සනා ඥාන. භාවනා බලයේ විපස්සනා භාවනා සමත භාවනා කියලා දෙකක් තියෙනවා. විපස්සනා භාවනාවට පටිසංඛාන කියලා වචනේ පාවිච්චි කරනවා. ඒ මේ සමානාර්ථ පද තියෙන්නේ ඔක ලොකු ස්වාමීන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා මම දැකලා තියෙනවා. දස සංගෝචන ප්‍රහාණ කිරීමට වෙරතරණ යෝගාවචර එම භවයේ ධානලාභියක් නොවෙන්නේ නම් උට රූප රාග අරූප රාග සංගෝචන මතුනවන්නේද? එසේ නැත්නම් අපි කාතුල සංසාරික වශයෙන් වඩන ලද රූප රාග අරූප රාග සංයෝජනයන් බලවත්ව පවතීද? කර්ණාන් මේ පිළිවෙත පැහැදිලි කර දෙන්න මේ නිල්ලා සිටිමි. මේ මං හිතනවා මේ අර්ථකථනයක් හිතේ තියාගෙන ලියව ප්‍රශ්නයක්. රූප රාග කියලා කියන්නේ රූප ලෝක වලට ඇති කැමැත්ත. අරූප රාග කියලා කියන්නේ අරූප ලෝක වලට ඇති කැමැත්ත. නැත්නම් රූප රාග කියලා කියන්නේ රූප අධ්‍යාන වලට කැමැත්ත. අරූප රාග කියලා කියන්නේ අරූප අධ්‍යාන වලට කැමැත්ත කියලා. ඉතින් ධ්‍යාන වඩලා නැති කෙනෙක් කොහොමද ඒවට රාග කරන්නේ කියලා. නමුත් මේ රූප රාග කියලා කියන්නේ රූප ධ්‍යානයට කැමැත්ත, අරූප රාග කියලා කියන්නේ අරූප ධ්‍යානයට කැමැත්ත කියලා කියන්නේ අටුවා විවරණයක්. සරුවචනාංශය එහෙම ස්ථිර විවරණයක් දීලා නැහැ. ඒ නිසා රූප රාග අරූප රාග කියනවා කේස් ධර්ම හැම කෙනෙක්ගෙම තියෙනවා. භාවනා කරන අයට විතරක් පහළ වෙනව නෙවෙයි. කාතුලක් තියෙනවා. භාවනා කරලා සමත භාවනා කරන එකනට ඒක හඳුනා ගන්න පුළුවන්. මම මේ වචනේ ඇත්තටම අපි ඥානරාම ස්වාමීන් වහන්සේගෙන් අහුවා. මේ ඊට පස්සෙත් කිව්වේ රූප රාග කියලා කියන්නේ රූප ලෝක වලට රූප ධාන වලට ආශාව. අරූප රාග කියලා කියන්නේ අරූප ලෝක වලට සහ අරූප ධාන වලට ආශිච. මම කව මම දන්නෙත් නෑ, කරලත් නෑ. ඉතින් අපි ළඟ එහෙනම් ඒ කියන්නේ රූප රාග අරූප රාග නෑ කියන එකද කියලා. නමුත් මේ අරූප රාග කියලා කියන්නේ රූප රාග කියලා කියන්නේ සද්ද රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන දේවල් වලට තියාසාව. නමුත් අරූප රාග කියලා කියන්නේ වගේ හේව නැලි තියෙනවා. ඒ වෙයි මැකුණට තුවාලයක් සනිපුරනට ලපේ හිටිනවනේ ආඩේ කැලල වගේ රූප ගියාට පස්සේ ඒකේ හේව නැල්ල තියෙනවා. ඒකටත් අපි ආස කරනවා. ඒකත් කෙමෙන් ගෙවි යන්නේ. ඉතින් රූප රාග ගෙවුනට අරූප රාග ඉතුරු වෙනවා. ඒකේ හේව නැල්ලක් වාගේ ආඩයක් වාගේ. ඉතින් ඒ අදහසෙන් ගත්තාම ධ්‍යාන භාවනා කරත් නැතත් මේක තියෙනවා. සමත කරත් නැතත් මේක තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ රාත්‍රියේ නෙස්ටමෝල් පානය කිරීම විකාල භෝජනයට වැටේද කරුණාවෙන් පහදා දෙන්න. නෙස්ටමෝල් කිරිපිටි වලින් සාදන ආහාරයකි. කිරිපිටියෙන් සාදන ආහාරයක් නෙවෙයි චිරිගුපිටි. චිරිංගු පිටි. දරුවන් සර්ණයි. මෝල් සාරයක් මේකේ තියෙන්නේ. يعني පැලයක් ඇටයක් පැල වෙනකොට මේ ඇටේ මිරිකලා මේ අංකුරේ මිරිකලා ගන්න එකක්. ඉතින් ඒක නිසා මේ ආහාර වෙන නොවෙන ප්‍රශ්නේ ගාක්සියුම් වෙනවා. කිරි දී කිරි දෙක ආහාර වෙනවා. ගිටල් බටර් දෙක ආහාර වෙන්නේ නැහැ. ඒතකොට චීස් අහුවෙන්න කොතනද කියලා ප්‍රශ්නයක් එනවා. චීස් තියෙන දෙක මැද. ඉතින් සමහර නිකායවල වල චීස් වැළඳීම හවසට පිළිගන්නවා. සමහර ඒ වගේ ගන්නෑ. ඉතින් ඒ වගේ සමහරු මාමයිට් නෙස්ටමෝල්ට් ඒ සීරීස් එකක් තියෙනවා. ඒවයිදී මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් දෙක තමයි වැටෙන්නේ. ඔයිල් තෙල් වැටුණාට තෙල් ගණන් ගන්න සරුවචන්සේ තෙල් හවසට පාලනය කිරීම ගිතෙල් වශයෙන් වෙඬරු වශයෙන් අනු කැපයි. ඒ කියන්නේ අපි චතුමන්ත්‍ර පාවිච්චි කරන්නේ. ඉතින් කියන්නේ මෝල්ට් සාරයේ තියෙන අනිකුත් ආහාර ද්‍රව්‍ය සලකා බලන්න ඕනේ. ඒක නිසා මේක මේ අතරමැද තියෙන එකක්. සමහරු මේක පාවිච්චි කරනවා. නමුත් මම දන්නේ සාමාන්‍යයෙන් අර උග්‍ර විනයක් ගැන සලකන අය මෙවුවා විනය සහැල්ලු කිරීමක් විදිහට ගණන් ගන්නවා. එපයි කියන පැත්ත තමයි තියෙන්නේ. අව නමුත් මේ ඒ කාට හරි මේ ඒක මටත් කරත හැකි ඒ ලයිස්ට් පිටිපස්සේ තියෙනවා න්‍යූට්‍රියන් කන්ටෙන්ට් එක. අන්න ඒක බලලා ගන්න ඕන කොච්චර ප්‍රෝටීන් කොච්චර කාබෝහයිඩ්‍රේට් තියෙනවද කියලා. එතකොට කියන්න පුළුවන් ඒක ආහාර වලට වැටෙනව නැද්ද කියලා. ඒක පැහැදිලිවම ආහාර වලට වැටෙනවා. ඔය කියන්නේ දේ නෑ එතන දැන් ඒ දේ පිළිබඳ මතකේ තියෙන. එතකොට ඒක හේව නැල්ලක් තමයි. ඒක සනීපෙච්ච තුාලේක ආඩේ වගේ. නමුත් ඒක අභිරමණය කරනවා. බුදුරජාණන් වහන්සේ සත්ත මෛතුන ධර්ම ගැන කතා කරලා තියෙනවා. මෛතුන සේවනේ නොකරට, කාමීත්‍යාචාරය නොකරට තමන් පෙළ කරපු කාමීත්‍ය අදහසක් සිහිපත් කරනවා. නැත්නම් කාම භෝගය ඇතුළේ සත්ව දිහා බලානේ ඉන්නවා. එහෙම නැත්නම් ඒ කාම රූප දිහා බලනවා. ඒ කොයි එකෙමුත් මේ අමුතු ආස්වාදයක් විකෘතියකුත් නෙවෙයි ඒක. ඒක මේ නියමයක නෙවෙයි ගන්නේ. නමුත් ඒ වෙනුවට ගන්න ස්ථාන හතක් පෙන්ලා තියලා තියෙනවා. බ්‍රහ්මචර්ය රකින්නට මේ හතේදි පරිසම් වෙන්නේ කියලා. ඒකට ගියොත් කොයි වෙලාවේ අර වීතික්‍රමණය වෙන කාමරාගයට වැටෙයිද දන්නේ කරපු දෙයක් සිහිපත් කිරීම වගේ එක. ඒතර රූප රාගය කියලා කියන්නේ දම හොඳට දැකව හොඳ වටිනා චිත්‍රයක්. චිත්තන ගන්න එක. දැන් ඒ චිත්‍ර නෑ. නමුත් ඒ දැකපු මතකය. නැවත නැවත එනවා ඒකට අබිරමණය කරනවා. එතකොට අරූප රාගයක් එතනේ නැතරම මොක විතර වැඩි රිෆයින් වෙන්න ඕනේ කාම රාගයේදී තමයි රූප ගැටෙන්නේ. අරූප රාග කියලා කියන්නේ කාමයාගේ හේව නැල්ල. අරූප රාගය කියලා කියන්නේ නොලැබීමේ ගැති වෙන තරහ. අරූප රාගය කියලා කියන්නේ විභව තණ්හාවට ඇති අරූප රාගයේ ද්වේෂය. රූප රාගය කියලා කියන්නේ කාම රාගයේ හේව නැල්ල. එතකොට රූප රාගයක් බලන ඉන්නකොට ඒක තමයි දැන් නොලැබිලා. දැන් ඒ තිබුණ තත්ත්වෙ පහ වෙලා එක්ක නැත්තම් තමන් ඒකට ශිල්පදයක් අරසා කරන නිසා කරන්න බැරි වෙනකොට ඇතුලේ පශ්චාත්තාවයක් පහළ වෙනවා. මට අහවල දෙයක් දැන් නැහැ. එතකොට පහ වෙන ද්වේෂයක් තියෙනවා. ඒකට අරූප රාග කියනවා. ඒ නිසා ප්‍රශ්න කියපු නිසා මට ඒක පිළිසුදු කරගන්න පුළුවන් වුණා. ඒ නිසා රූප රාග අරූප රාග දෙක රූපය කාමයේ පැත්තට යනවා, අරූපය ද්වේෂයේ පැත්තට යනවා. අර අවශ්‍ය කරන කාම වස්තු නොලැබීමෙන් ඇති වෙන වෛරයක් තියෙනවා. ඒක තමයි අරූප රාග වෙන්නේ. සතිය හා අනුසතියන්නේ අදහස් කරන්නේ එකම ක්‍රියාවලියක්ද? සතිය අනුසතිය දෙකම ක්‍රියාපදයෙන් එකයි. සතිය ආවස්තික වෙන්න පුළුවන්. අනුසතිය කියන එක නැවත නැවත එකම දේ අනුසතිය කියලා ගන්න පුළුවන්. ඒ එකක් අල්ලගෙන නැවත නැවත සිහිපත් කිරීම අනුසතිය වෙනවා. අපිට සිදුවෙන ඕන දෙයකට සතිමත් වීම සතිය කියනවා නම් ආනාපානේ වගේ දෙයක් කරන කාය මේ බුද්ධානුසතිය බුදුහමතුගේ ගුණ අනුව යන සතියට අනුසතිය කියලා කියනවා. මරණානුසතිය මරණේ අනුව යන සතිය එකම දෙයක් අරගෙන සත්තු කරපම වෙන දෝංකාර සද්ද වගේ ගත්තම අනුසතිය කියලා කියනවා. බුද්ධානුසතිය ආදී අනුසති භාවනා කිරීමේදී සීකන ධර්මයෙන් සිත පිට පැනීමට නොදී එක දිගටම කර්මස්ථානයේ සිත පැවැත්විය යුතුද? පිට පැනනොත් නැවත සිත කර්මස්ථානයට ඇදගත යුතුද? ඒ කරන්නේ සති චෛතසිකයේද? මේක ආනපනෙ ගත්තත් බුද්ධානුසති ගත්තත් එකම ප්‍රශ්නේ තියෙන්නේ විත පැවැත්විය යුතුද? ඔව්. පුළුවන් නම් අපි වයිසියලා පජිනකොට තුවාල කරගන්න එපාද කියලා හොත් එපා තමයි. වැටුනොත් තුවාල වෙනවනේ. අපිට කරන්න තියෙන්නේ වැටෙන්නේ නැතුව යනවා. වැටලා තුවාල වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒක වෙනම. නමුත් බයිසිකල් දක්ෂව පදිනවා කියලා කියන්නේ පිටපැනින්ට දෙන්නේ නැහැ. පිටපැන්නොත් නැවත සිත කර්මස්ථානටම ඇදගත යුතුද? ඉතින් එහෙම කිරීම සමත ක්‍රමයේ කියනවා. විපස්සනාදි කියන්නේ පිටේ බව දැනගන්න එක විතරයි. සමතක මේෙන් අපි නැවතත් ඇදලා ගන්නවා. ඒ කරන්නේ සතිසයිතිකේද? නෑ. ඒ කරන්නේ සතිසයිතික නෙවෙයි, පිට ගිය බව දැනගන්නේ සත්‍යචෛතසිකේ. අපහු ගන්නේ චේතනා චෛතසිකේ. බුදුගුණ සීකිරීමේ විවිධ චිත්ත රූප සංවේදී භාවයන් හිතේ මැවෙනවා. මේ වැරදිද? ඒව අර බුදුගුණ ආන්තරණ පටන් ගන්නකොට ක්‍රමේ ඒතියෙදි දිගටම බුදුගුණ මෙහි කරගෙන ගියොත් ඒ චිත්ත රූප අවස්ථාව ගෙවම් කරගෙන යන්න පුළුවන්. නමුත් ඒ චිත්ත රූප අභිරමණය කරන්න ගත්තොත් මේ මට්ටම පැන ගන්න බැරි වෙනවා. අපාට අනුකම්පාවෙන් පාදා දෙන සීක්වා. නිරෝධ සමාපත්තියේ සමවැදීමෙන් වෙන අදහස් කරන්නේ කුමක්ද යනු වටහා දෙන්නේ. ඉතින් මේක පිළිබඳව කියන්න තියෙන්නේ මේ ළඟදී ආවනේ ඩ්‍රැගන් ෆෘට් කියලා જાතියක්. ඉතින් අපි කියමු ආපු නැති කෙනෙකුට කිව්වොත් එහෙම ඩ්‍රැගන් ෆෘට් කියලා જાතියක් තියෙනවා. හරි ෂෝක් කියලා. ඉතින් මේ මනුස්සයා කියන අනේ මට ඒක පහදලා දෙන්න. ඉතින් මොකද කරන්නේ? ඉතින් කියාගෙ මේක ඇපල් නෙවෙයි, මිදි නෙවෙයි, අඹ නෙවෙයි, කෙසෙල් ගෙඩි නෙවෙයි, වරක නෙවෙයි, දිග ලයිට් එකේ අර්මිනිය කට අරන බලන මම කියන්නේ ඒක නෙවෙයි, මට මේ ඩ්‍රැගන් ෆුඩ් කියලා දෙන්නේ කියලා. ඉතින් කියලා දෙන්නේ කොහොමද? දැකපු නැති අහපු නැති දෙයක් කොහොම කියලා දෙන්නේ? ඉතින් කට අරපන් කියලා වන කෑල්ලක් කටේ තිබ්බනම් හරි. ඉතින් ඒ වෙනස මේව පහදලා දෙන්න මොකද්ද මේ? මට තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ ආනාපාන ගැන මෙච්චර කියන එක ගැන මොකක්වත් කතා කරන්නේ නැහැ. අර අල්ලන්න බැරි නිරෝධ සමාපත්තිය කියන නැත්නම් සර්වඥතාඥානෙ මොකද්ද කියලා මගෙන් ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. ළඟදි මේ ඉන්න අමුතු කෙනෙක් මගේ ළඟට ආවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට පොත් කිය පොත් කියවන්න යන්න ඕන කියලා. ඉතින් මම කව මේක භාවනා මැදත්ත නැ පොත් කියවන්නේ නැහැ. මේ දැනගන්න නෙවෙයි ආවේ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ඒක නිසා මට පොත් කියව මං කිව්වා කිරි ඕනනම් අම්මා ළඟට ඵලයක්. තාත්තට තනියක් තිබ්බට කිරි නැහැ. මේක තාත් එක්කින් නෙමෙයි. ඔය තනේ වගේ එක තිබ්බට මේක කිරි නෑ මේ පොත් කියවන්නේ නෑ. ඉතින් උඹට ගණන් අපයක් කරන් පොත් පොත් තියනවා ඒ තනේකට කර තියලා උරපන් කිරියේ මේ කියනවා ඈ. තියෙනවනේ දෙන්නේ ඉතින් නැත්තම් මොන කරන්නේ. ඉතින් ඒ වගේ මේ අල්ලන්න බැරි දේවල් මම ඉගෙන ගත්තයි කියලා හත්ත පහක වෙනසක් වෙන්නේ නෑ. මොකද අර තියෙන ලයිස්තුර තව වචන දෙකක් වැඩි වෙන එක විතරයි. ඒ නිසා මේ පුළුවන් හරිය කරයිත කරමු අපි. ධර්ම සාකච්ඡා වලදී අපි දරුවඥත් නෑ. අපිට හැමදේම විසඳන්නත් බෑ. විසඳුවාට ඕක ඉවර වෙන තණ්හාවකුත් නෙවෙයි. ඒ නිසා මේ සතිය කියන්නේ මොකද්ද? ආනාපානි කියන්නේ මොකද්ද? සක්මන කියන්නේ මොකද්ද? නම් අන්න අපේ විශේෂේෂ්ඨිය අපිට යම් ප්‍රමාණයකට ගොඩ එන්න පුළුවන්. ඒ වුණත් මම බලාපොරොත්තු අධ්‍යයනය නම් අපි දැන් උඩදී සාකච්ඡා කරන්න පටන් අරගත්ත චුල්ල වේදල සූත්‍රේ ඒකේයි මහ වේදල සූත්‍රයේදී මේක පිළිබඳව මේ සාකච්ඡා මට්ටමේ කියලා දෙනවා මෙන්න මේකයි මේකයි කියන්නේ කියලා. ඉතින් ඒ නිසා කාටරි අවශ්‍ය නම් මූලධර්ම වශයෙන් මමත් ඒ ටික විතරයි දන්නේ. මම එහාට අත්දැකලා නැහැ. මේ චුල්ල වේදල සූත්‍රය, මහ වේදල සූත්‍රය, විශේෂයෙන් මහ වේදල සූත්‍රය ලස්සන විස්තරයක් කියනවා. අනිත් දන ධර්ම වලට සාපේක්ෂව මෙන්න මේකයි මේකයි කියලා කියත හැකි. නමුත් මම මෙවුවා වැඩි උනන්දු කරවන්නේ නැහැ. මොකද හුද්ධ මූලධර්ම ප්‍රශ්න අපිට එච්චර ඉවරයක් කරන්න බෑ. කෙලවරකට යන්න බෑ. මම සාකච්ඡා කළා. ඵල සමාපත්තියද ඒක ධ්‍යාන වශීදී කරන එකම තමයි. පළවෙනි ධ්‍යානට සමවැදුනට ඒ ධ්‍යානයට ධ්‍යාන වශී කරගන්න එපා. ධ්‍යාන වශී කරගන්න කියන අදිෂ්ඨාන මට්ටමේ ධ්‍යානට යන්න හදා ගන්න ඕනේ. ඒ එහෙම නැතුව ධ්‍යාන කියන්නේ යන්න පුළුවන් ඒකත් ඒ අනිසංශ තියෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ හරකෙක් හිටියට ඌ නහයට අහන්න හදාගත්තොත් කරත්‍ය බැඳගත්තා වගේ. නහයට අහන්න නැති වුණොත් ඌ මේ කුළු ගති වැඩි. ඒ ධ්‍යානය කාටපති වශී කරගන්න වගේ ඵලයකට ගියාට පස්සේ ඵලය කැමැති කැමැති වෙලාව නම් නෙවෙයි වඩා සුදුසු ත්‍ත්වයක් හදලා මට මේ ඵලයට යන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන විලාවට යන්න පුළුවන් මට්ටමට හදාගත්තට පස්සේ අපි කියන්නේ ඵල සමාපත්තියට සමවදිනවා කියන්නේ ඵලය ලැබලා ඉවරයි සුදුසුකම තියෙන නමුත් ඒ වෙලාවේ අදිෂ්ඨාන මට්ටමේකට යන්න පුළුවන් නම් ඵල සමාපත්තිය කියන එකට අරියත් ඵල සමාපත්තිය අනාගාමී ඵල සමාපත්තිය ඒ විදිහට දිගට යනවා. එයාර අර මේ මාර්ගයේ ලැබෙන වෙලාවේදී ඇති දේ දිගට පවතිනවා. මාර්ගයේ ලැබෙන වෙලාවේදී ඇති වෙන විවේකය සමාන හිත ආලෝකමත් වෙන ගතිය. එහෙම නැත්නම් යමක් නොකර සියල්ල සිද්ධ වෙනවා. පිරිසිදු ගතියක් තියෙනවා, සම්පatti කර ගතියක් තියෙනවා. ඒක හේමම බොහෝ වෙලා පවතින එක තමයි මේ ඵල සමාපත්තියේදී අත්දකින්නේ. මේ කියන්නේ මේ අපිට මේ කරන්ට් එකක් වැදි ගම එක පාට අපි අත ගන්නවනේ. ඒක ස්වභාවෙනේ අපේ. නමුත් සමහර වෙලාවට දැකලා තියෙනවා 230 වැදුනට ගණන් ගන්න නැති ආගෙන ඉන්න පුළුවන් කට්ටිය. ඔය සාමාන්‍ය ඉලෙක්ට්‍රික් වැඩක නුඟ දෙනකොට ඒක කරතයි. තියාගෙන ඉන්නවා. එතකොට එයාට අපිට වගේ එකපාරට ගැස්සීමක් එන්නේ. අපිට මාර්ග ඥාන එකපාරට අත තියලා ගත්තා වගේ තමයි. ඵල සමාපත්තිය අත තියාගෙන ඉන්න පුළුවන්. ටික වෙලාවක් ඉන්නවා. එයා පුරුදු වෙලා තියෙන්නේ. අදිෂ්ඨාන ගොඩාක් තියෙනවා. සමාපජ්ජන වුත්ථාන අදිඨාන ආවජ්ජන පච්ච වේකන අදිඨාන කියලා කියන්නේ වේලාව තීන්දු කරන එක. ඒ වශී පහෙන් එකක් තමයි වේලාව තීන්දු කරන එක. කැමැති වුණාට සමාදිනවා, කැමැති වුණාට ගොඩ එනවා. ඒ ඔක්කොම ධ්‍යාන වශී පහ ඒ විදිහටමයි ඵල සමාපත්තියේදී සිද්ධ වෙන්නේ. මේ ධ්‍යාන වලදී කරන වශීකරණයම තමයි ඒකෙදි කරන්නේ. ඔබ වහන්සේගේ අවිජ්ජා සූත්‍රයේ දේශනාවේදී පංච නීවරණ වලට ආසන්නම හේතු ත්‍රිවිධ දුස්චරිත බව පෙන්වා දෙලා දෙමේ තවදුරටත් පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හරියට මම වැරද්දක් කරුවා වගේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන අවිජ්ජා සූත්‍රයේ නීවරණ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන මට හේතු දික් කරන්න හැදුවා. මම කිව්වේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා. නැත්නම් මම කිව්වයි කියලා නෑ. ඉතින් ඒකේ හේතුව මේ ත්‍රිවිධ දුස්චරිත බව පෙන්වා දෙන්නේ මේ තවදුරටත් පැහැදිලි කර දෙමින්. එනිසා මම කියනවා නැවතත් මේ අවිජ්ජා සූත්‍රය අහන්න. මේක පැයක බණක් තියෙනවා. ජීවිත දුචර්ත නිසා කොහොමද නීවරණ වෙන්නේ කියලා ආයෙත් මේ වගේ වෙලාවට ඒක අවසන්ද කියොත් වෙන්නේ අපි ට්‍රැක් එක මාරු වෙනවා. ඒක දේශනා කරොබ්බන තියෙන නිසා මම ඉල්ලා හිටිනවා මේ ඒක දෙපාරක් කරුවා අපි. අවිද්‍යාවට මේ නීවරණ වලට ත්‍රිවිධ දුස්චර්ච හේතු නැටි නීවරණ අයින් කරලා එන පංච ධානාංග වලට සුචරිත හේතු නැටි දවස් දෙකක කරලා ඇති. ඉතින් ඒක මම හිතනවා සෑහෙන තොරතුරු පෑ දෙක බණ තියනවා ඒක. මම හිතන්නේ ඒක තාම සුද්ධ වෙමින්පත් වෙනවා එක කොටසක් ඉතින් දැක්වා ගිය ධම්රිවේකේජිත කොහෙද අවිජ්ජා සූත්‍රය එක එළියට ආවා. ළඟදිම ඊගායකත් එයි. ඒක නැත්තම් මේ එක අනිවාර්යයෙන්ම මේ ඉන්ටර්නෙට් එකේ තියනවා දැන්. CD වශයෙන් සීමිත ප්‍රමාණයේ සාමාන්‍ය 200ක් විතර වගේ එළියට එන්නේ. වේදනානුපස්සනාව යනු ආයතන 6න් විඳීම යන වැටෙහි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මව දැකීමෙන් කාමරාග පටිඝන ක්ලේශ දුරු කිරීම පිළිබඳ වටහා දෙන්නේ. වේදනානුපස්සනාව යනු ආයතන 6න් විඳීම යන වැටෙහි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකීමෙන් කාමරාග පටිඝන ක්ලේශයන් දුරු කිරීම පිළිබඳ වටහා දෙන්නේ. මේක ඇත්තට මෙහෙම මේ අර මොකේද මේ චුල්ල වේදාල සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා සුඛ වේදනාවක් එනකොට සුඛ වේදනාවට ප්‍රසන්න හැඟීමක් එනතම් මොකද්ද කියන්නේ මේ මනාප හැඟීමක් පහළ වෙනකොට කාම රාග අනුසයක් වැඩ කරනවා තරහ දුක් වේදනාවක් එනකොට ඒක පිළිබඳ ඇති තරහව නොමනාව නිසා පටිඝානුසය වැඩ කරනවා නමුත් සුඛ වේදනා වුණත් යනකොට ඒකේ අනිත්‍ය භාවය නිසා ඒක යනවා යනකොට මනාප වෙනකොට අමනාපේ පහළ වෙනවා එතකොට කාමරාගානුසය පටිඝානුසයට මාරු වෙනවා දුක් වේදනාවක් එනකොට තරහවත් තිබුණාට දුක් වේදනාව යනකොට සැපක් බවටපත් වෙනවා එතකොට ඒකට කාමරාගානුසය පහළව මේ විදිහට එක වේදනාවක් ඇතුළත අනුසය ධර්ම දෙක මාරු වෙනවා සැප දුක දෙන මාරු වෙනවා වගේ නමුත් අපි එකම වේදනාවකවත් මුලැමැදාක බලන්නේ නැති නිසා මේ විදිහේ වෙස් මාරුව දකින්නේ වෙස් මාරුව දකින්න තරමටම භවනා කරගෙන ගියොත් මේ අපි ආසාවෙන් රැකගෙන ඉන්න සුඛ වේදනාවත් දුකට ඉඳ තියලා අයින් වෙන බවත් අපි එපා කියන දුක් වේදනාවත් සැපක් නතර කරලා අයින් වෙන බවත් දකිනවනම් මේ එකක්වත් එකට වැඩිය හොඳක් නෑ මේ දෙකේම තියෙන පෙරලෙන ගතිය මේ දෙකම ස්පාසු නොතබ තමන ගතිය කියන එක වැටෙනවා ඉතින් ඒක සඳහා වේදනාවේ මුලැමැදාග බලනවා විපස්සනා කරනවා කියන එක තමයි මේකට ප්‍රායෝගික වශයෙන් මතක් කරන්න තියෙන්නේ. ඒක මේ අර බොහොම විචිත්‍රව ඒ ධම්මදින තෙරණාංශේ ඒ චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒකත් මම හිතන්නේ මේ හැම රිට්‍රීට් එකකදීම වගේ එක සැරයක් හරි මතක් කරනවා මේ සූත්‍රය මොකද හරීම අදාළයි භවනා ජීවිතේට. ඒ නිසා මේ තිසලයි කරපු දේශනාපටි වලට යන්න පුළුවන් නම් ඒ වයිදි සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් අපි පැය එකයි විනාඩි 30ක් විතර අරගෙන තියෙනවා. වි සම්මත කරගත්ත වෙලාවද පබව වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ සමාප්ත කරන්න ඉසල වෙන කිව යුතු කළ යුතු නැති යුතු ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා මතු කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. නැත්තම් අපි සතිවාරයේ සමාප්ත
මනසුංග කියලා තිබුණේ මේකේ ලියලා තිබුණේ අනිහට ඊමේල් කරන්න එතකොට එවනවා
ඔක්කොම ටික එවනවා
භාවනා කරන සිත්විලි එනවානේ ගොඩක් සිත්විලි එක සිත්විලි එනවා ඒ සිත්විලි වලට ඒ සිත්විලි ගම් හිලස්සල කියනවා
යනවා අයුවට හැප්පුණොත්
ඉතු
ඇවිල්ලා ගියාට මොකද වෙන්නේ නිකන් අහලා ගියාට ප්‍රශ්නයක් වෙන්නේ කේන්දර බල අනම්මනන් කෙරුවා තමයි බඳින්ද වෙන්නේ. වැඩි පොරොන්ද බල බල ඉන්න බෑ අහලා යන්නේ කියන්නේ නිකන් ඉන්න මම අහලා ගියත් මදයි කියලා කතාවත්. නිකන් ඉන්නවට ඇවිල්ලා යන්නේ කොහොඳයි. ඇඟේ දාගන්න එපා. දැන් එහෙනම් අපි කීයද අපි නැවත හතරට එකතු වෙනවා පරියන්කයක් සඳහා. චිර දිනාටම තෙරුවන් සරණයි.